ஐயா பெரும் சரணாலயம் சேர்ந்த நாட்டம் அந்த தபை சுப்ரது பாரதி சில சுகாதார தினபயத்தின சில விகாரவாத தினபயத்தின குஜிதாகவோ தர்ம சகாச்சா ஆரம்பகரான சுத நம்பி நீங்கள் அதான் தப்பிக்கிற அனுகம்பாவை அப்படி கௌரவிய சுவாமி வாசி வேண்டும் கரை சிக்கணும் இவகையும் ஆச்சார் ரவி கோகுலையும் சம்பந்த வேவி ஐ திங்க் கௌரவிய சுவாமி வாசியும் அமதி ராவிலையும் ஆதர நமஸ்காரம் கௌரவபூர்வ பிலிகானுமே சகாச்சா ஆரம்பகரான யோமேனுவா இவகையும் ரவி கோகுலகி மகாத்தாவத் இத்தாம கௌரவியம் செய்யப்பட்டோம் வஸ்தாவி இது மாதிரி சகாச்சா மாலாவோ சங்கானிகள் பார்த்தாங்க நான் திக்கல் இது எதுவாக சீபத் திறமை நம்ம சன்னாசிட்டு ஆராதனை கண்டுவா சகாச்சாவோ ஆரம்ப சொல்லுங்க சார் பெருவா சார்
நாட்டம் திருவன் சரணாலி அத்தவசேரி தபிபலாபுரத்திலிருந்து ஆர்வாத தவசி சங்கானீகரண தர்ம சாகச்சாவ ஆரம்பிக்கிறன்னு பின்னுக்குனி அப்பி மேலோக்கிய ஜீவத்தெத்தி விவித விதியில திருப்த வேணவா சதுரத பத்தினவா அப்பி எஹின் ரூப பலவர சத்துரு வேணவா கணி சப்தஹார சத்துரு வேணவா இவாதீம் நாசின் கந்த சுமத விந்தனே கரடா திவீன் ரச விந்தனே கரடா கயிறு பாச இவாதீம் ஹிட்டட போதே கல்பனா கரடா ஏ புலி அப்படி சத்துட்ட பிரமோதிட பார்த்தேனா இதுகூட ஏ சத்துட்ட ஏ சந்திருப்திய கேன தேவால் ஸ்திர தேவால் நிமே ஏ காரணவால் அத்திந்திர அவசானேதி ஏதுல மதக்கு ஏற்பட்டு விட்டு சீமாலத்துவிடா அப்போ மற்றக்கையாக விட்டுறாக புக்தீந்திர மட்டும் கூட பத்தினோம் அப்படி யம்யம் தாவகாலிக திருப்தி அப்படின்னா ஜீவிதே அப்படி அப்படியே கயப்பட்ட ஆவீனிக கட்டி அப்படின்னா அசனீக வினவா இது வினவா வியபக்தி மத்தக்க அப்படியே நோயே கொத் அபலது புலதாவையான் அப்படி அப்பே ஜீவிதே பத்தினு சித்த வேணும் அரே கொய்தரன் அப்பிட்ட சுவபாசுதான் திடுனா கொய்தரன் சுவபாசு ஜீவிதே கதகரான பரிசரைய வாபசரைய இதுல திபுனா அப்பிட்ட அப்பே அத்தியாபனே அப்பி லபன் ரெக்கியாவ அப்பே சுவபாசு பரிசரைய மே ஹெம கிசிம தயாக கெத்தந்தி அப்பிட்ட வழங்கு இல்லைனே அப்பிட்ட ஏ விதாக உபகாரவில்லை ஏ விதாக அப்பிட்ட அப்பே ஜீவிதையே அய கூடா வேதனாவட பத்தின விழாவல் அசிறுதாவில் பத்தின விழாவல் ரிதும் கண விழாவல் அப்பே ஜீவிதே என்ன என்னமோ உக்கிட வேண போடுவான் என்ன என்னமோ வெடி வேண போடுவான் இதைப்போட்ட ஏ அத்தறது கெனிக்கு கெனிக்கு ஜீவிதையே ஹித்தனும் கடாகின வெட்டின போடுவான் ஜீவிதே එහෙම කඩාගෙන හිටින මේ ජීවිතයක් ගත කරන්න නම් අපිට ධර්මයේ තුලින් ලැබෙන උපකාරීත්වය කියන දේ ගොඩාක් වටිනවා ජීවිතයේ ඇත්ත ඇති හැටි දකින්න ජීවිතයේ යථාර්ථය යථාර්ථයේ හැටි දකින්න අපි ලෝකයේ ඇත්තක් කියලා අරගෙන තියෙන ගතිය ඒ බුරු පදනම විනිවිද දකින්න ජීවිතයේ යෙදෙන කාරණාවන් මෙසේ විචක්ෂණයකට යොමු වෙලා ඒ තුළින් මේ යථාර්ථය කියන දේ ඉස්මතු කරණය කරගන්න අපි උත්සුක වීම තුළ අපේ ලෝකය තුළින් ලබන්නා වූ ආශාදයකට වඩා එහා ගියපු ධර්ම ප්‍රීතියක් සතුටක් ජීවිතය තුළ උත්පාදනය කරන්න පුළුවන් ඒක සාමිසමය වූ දෙයක් නෙවෙයි අපිට යමක් ලැබිලා ලබන්නා වූ සම්පූර්ණ බවක් නෙවෙයි ඒ ඒ ලෝකයේ තුල ලැබෙන දේවල් වල පූර්ණ තෘප්තියක් කියන දෙයක් කවදාවත් ලැබෙන්නේ නැහැ අපි යම් සතුටක් අත්විඳ නම් ඊටත් එහා ගියපු එකක් ඊටත් එහා ගියපු තවත් හොඳ එකක් ඊටත් එහා ගියපු තෝරා ගැනීමක් ලෝකයේ තුල තියෙනවා නමුත් ධර්මයේ කියන දේ ධර්මයේ තුලින් අපේ ජීවිතය තුල ඇතිවෙනව වැටහින් පහදට ස්වභාවය තුල යමක් කියලා නොලැබුණත් අපේ ජීවිතයේ ඇත්ත ඇති හැටි සත්‍ය සත්‍ය හැටියට දැකීම තුලින් අන්න ඒ තුල අපට පුළුවන්කම කිසිමතු වෙනවා අපේ ජීවිතය සතුටින් ගත කරන්න. ඒක දැන් දුකකට, දැන් දුක කියන වචනේ ප්‍රතිවිරුද්ධ වචනේ තමයි සතුට කියලා කියන්නේ. සතුට දුකක් වෙන්න පුළුවන්, දුක සතුටක් වෙන්න පුළුවන්. හැබැයි ඊටත් එහා ගියපු සැනසීමක් ජීවිතය සමීප කරගන්න, කියන්නේ සැනසිරිදායක ජීවිතයක් ගත කරගන්නට අපට මේ විදිහට ධර්මයේ ශ්‍රවණය කරන එක, ධර්මයේ සාකච්ඡා කරන එක, ඒ වගේම සාමාන්‍ය ජීවිතයේදී සිහියක් පවත්වාගෙන කටයුතු කරන එක, මේ ජීවිතය මොකක්ද කියලා ගවේෂණය කරන එක, ඒ විතරක් නෙවෙයි කවට හරි ධර්මයේ කියලා දෙන්න යන එක, ධර්ම සාකච්ඡා කරන එක, මේ විදිහට කටයුතු කරන එක තුළින් මගේ ජීවිතයේ අතුලාන්තයේ ගවේෂණයකට යොමු වීම තුළින් ඒ මගේ ජීවිතයේ අතුලාන්ත ගවේෂණයේ තුල ඒ ලැබෙනා වූ වැටහීම් සහගත ස්වභාවය තුළින් අපට අර දුක, වේදනාව, කනගාටුව, අසන්තෘප්ත බව ඒ අවස්ථාවන් වලට ඉඩකඩ හැදෙන්නේ නැහැ. ඉතින් ඒ තුළින් අපිට සතුට, සොම්නස කියන දේ පැත්තට යොමු වෙන්න පුළුවන්කම, ජීවිතයේ සැබෑ සුවය ගත කරන්නට පුළුවන්කම, සාමි සත්‍යයට යාගියපු සුවයක් උදා කරගන්නට අපිට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා බොහෝම මෙත්සිතින් සත්පුරුෂ භාවයේ මේ ධර්ම සාකච්ඡාවන් පවත්වන එක මේ කාලයන් යම් හෝරාවක් හෝරාවකට දෙයකට සමාසන්න කාලයක් මේ විදිහට කටයුතු කරන කාරණය අපට උපකාර වෙනවා. ඉතින් අර ඒ නිසා අද විශේෂයෙන්ම සූත්‍රයක් කියලා තෝරගන්න අද උත්සාහ ගත්තේ නැහැ. අපි අතරින් පැන නැගෙන ප්‍රශ්නයක් ඉස්මතු කරගෙන ඒ තුළින් සාකච්ඡාවක් මෙහෙයවමු. ඉතින් ඒ නිසා සජීවීව කාගේ බොහෝම සාධනීය ලක්ෂණ, සාධනීය අදහස් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ ඉන්න හැමෝම දෙනා ධර්මය හොයන, ධර්මය අහන, ඒ වගේම ධර්මයට අනුරූපව ජීවිතය ගත කරන්න උත්සාහ ගන්න පිරිසක්. ලෝකය කොහොමත් කැළඹිලි සහගතයි. ලෝකය තුළ සාධාරණයක් අපට කවදාවත් හොයන්න පුළුවන් කමක් නැහැ. ලෝකය තුළ හැමතිස්සෙම සාධාරණය හොයන්න යන තැන ඇත්තේම වෙහෙසකර භාවයක්. ඒ වෙහෙසකර භාවය ගවේෂණය කරනවා වෙනුවට ජීවිතයේ සැබෑ සුවය, ජීවිතයේ සෞම්‍ය බව, ජීවිතයේ සැනසිරිදායක බව හොයන, ධර්මයට රුචි, ධර්මයට කැමති, ධර්මයට සමීප, ඒ පිළි ඊට අනුරූප ජීවිත පවත්ව ගන්න උත්සාහ දරන පිරිසක් තමයි මේ හැමෝම දෙනා. ඉතින් ඒ නිසා අපි මේක හුදෙකුට දේශනාවක් බවට පත් වෙනවා කියන කාරණයට වඩා අපේ අදහස් හුවමාරු කරගෙන සාකච්ඡාව පවත්වාගෙන යන උත්සාහ ගනිමු. එහෙනම් හැමෝම දෙනාට තෙරුවන් සරණයි. අපි අතරින් පැනනගෙන ප්‍රශ්නයක් පොදු බවට පත් කරගෙන ඒස්සේ අපි කතා කරගෙන යමු. තෙරුවන් සරණයි.
ගරු ස්වාමීන් වහන්ස, දැන් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරපු ආකාරයේ අනුව අර සතුට හොයාගෙන යන ගමන ගැන විස්තර වුණා. දැන් ස්වාමීන් වහන්ස දැන් බුද්ධෝත්පාද කාලයක, බුදුන්ගේ ධර්මයේ තියෙන කාලයක ඉපදිච්ච අපිට ලැබිලා තියෙන වටිනාම දායාදය, එතකොට මේ බුදුහාමුදුරුවෝ පෙන්නපු දර්ශනේ, ඒ කියන්නේ මේ නිවන් මාර්ගය, ඊට මෙහා තියෙන අනිත් ඔක්කොම මේ බුද්ධෝත්පාද නැති කාලෙක, බුදුන් නැති කාලෙක වුණත් විවිධ දාර්ශනිකයන් පෙවිනි ආගමික නායකයන් විසින් පෙන්නලා දීලා තියෙනවා. එම් නිසා බුදුන් උපන් කාලෙක, බුද්ධ දර්ශනේ තියෙන කාලෙක අපිට සෙවිය යුත්තේ මේ නිවන් මාර්ගයේම පමණයි. අර උදාහරණයක් තිබ්බේ අර හිස ගිනි අරන් තව සුවල්ප වෙලාවයි ජීවත් වෙන්න තියෙන්නේ, එවැනි අවස්ථාවේ අර ගින්න නිවාගන්ත යන කාලේ පවා මේ ධර්මයේ වෙනුවෙන් කැපකරන්ට කියපු අවස්ථා තියෙනවා. ඒ අනුව ස්වාමීන් වහන්සේ, මේ නිවනටම පාදක වෙන විදිහට අපි කොහොමද මේක තෝර බේර ගත යුතුයි.
තිරුවන් සරණයි. හරි වටින ප්‍රශ්නයක් මහත්මයා. දැන් නිවන තේරුම් ගන්න කොට භාග්‍යතුන් වහන්සේ නිවීම පිළිබඳවනේ ධර්මයේ දේශනා කළේ. නිවෙන්න නම් ගිනිගෙන තියෙන බව අපි දැනගන්න ඕන. අනිභාග්‍යතුන් වහන්සේ එහෙම ගිනි ගැනීම පිළිබඳව දේශනා කරපු දේශනා ගොඩාක් තියෙනවානේ. එතකොට අපි අහලා තියෙනවානේ, එතකොට අපි අහලා තියෙනවා දැන් ගිනි 11කින් ගිනි ගන්නවා කියලා. රාගය කියන්නේ එක ගිනි, ද්වේෂය කියන්නේ තව ගිනි, මෝහය කියන්නේ තව ගිනි. අපි රාගයෙන් ගිනි ගන්නවා. එතකොට රාග ගින්නෙන් නිවෙන්න වැඩ පිළිවෙලකට අපි යොමු වෙන්න ඕනේ. ද්වේෂයෙන් ගැටීමකින් අපි ගිනි ගන්නවා, අන්න ඒකෙන් අත්මිදෙන ක්‍රමවේදයක් හොයා ගන්නවා. මෝහයෙන් අපි ගිනි ගන්නවා, අන්නේ මෝහයෙන් ගිනි ගැනීමෙන් වලකින් අපි මාර්ගයක් වැඩ පිළිවෙලක් හොයා ගන්න වෙනවා. ඒ අරින්න තා කියන ජාති ජරා දීරණුව කියන්නේ ගින්න, ජාති ජරා ව්‍යාධි කියන්නේ ලෙඩවීම කියන්නේ ගින්න, ජාති ජරා ව්‍යාධි මරණ, මරණයට පත්වීම කියලා කියන්නේ තවත් එක ගින්න, ශෝක ශෝක කරගන්න ශෝක කරනවා කියලා කියන්නේ එක්තරා ගින්න, පරිදේව වැළපෙන ගතිය වැළපීම තවත් ගින්න, ශෝක පරිදේව දුක්ඛ කායික වශයෙන් ඇති වෙන දුක් තවත් ගින්න, දෝමනස අපේ මනසට ඇති වෙන දුක් වේදනාවන් ඇති වෙන දුම්නස් ඒක තවත් ගින්න, දෝමනස උපායාස අර වැළපෙන ගතිය සුසුම් සුසුම් ලන ගතිය. අන්න එතකොට රාග දේශ මෝහ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ඔන්නයි කියන්නේ ගිනි 11න් අපි නිරතුරුවම දැවෙමින් පිච්චෙමින් ඉන්න පිරිසක්. එතකොට මෙන්න මේ ගිනි වලින් අපි අත්මිදෙන තැනදී අනිතකොට මේ නිවීමක් කියන දෙයක් භාග්‍යවතුන් වහන්සේ මේ ගිනි වලින් ගිනි ගන්න අපිට නිවෙන වැඩපිළිවෙලක් භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. දැන් ඔය එක විදිය කරගත්තට පස්සේ තමයි ඇත්තටම ඔය එතන ගින්න පිටිබඳව දැන් නිවීමක් ගැන කියන්න පුළුවන්. ගින්න කියන කාරණයක් එක්ක එතකොට මේ දැන් ඒ හැරුණකොට අපිට මේ භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා ඔය ආදිත්‍ය පරියාය වගේ සූත්‍ර දේශනාවලදී ආදිත්‍ය පරියාය වගේ සූත්‍ර දේශනාවලදී අපි ගිනි ගන්නවා කියලා ඒත් අපිට දේශනා කරලා තියෙනවා. ගිනි ගැනීම පිළිබඳව භාග්‍යතුන් වහන්සේ ඒ දේශනා කරලා තියෙනවා. ඒ ආදිත්‍ය පරියාය කරලා දෙනවා වෙන මේ වගේ ප්‍රවෘත්තිකලවා එක් සමයක භාග්‍යතුන් වහන්සේ ගයායම් යැරති. ඒ ගයා කියන ප්‍රදේශයේ වැඩ හිටිය කියනවා ගයා ශේෂ්ඨ සද්දින් භික්ෂු සහස්සේන භික්ෂුන් එක වැඩ හිටිය කියලා කියනවනේ. ත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේති. එතකොට හරි ලස්සනයි නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ භික්ඛු සහස්සේන සහස්රය කියන්නේ 1000 කියන එකනේ. ත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේති. ඒ භික්ෂුන් වහන්සේලා 1000කට විතර ප්‍රමාණයක භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙනවා. සබ්බම් භික්ඛවේ ආදිත්තං මහණෙනි සියල්ල ගිනි ගන්නා ලද්දේ සියල්ලම ගිනි ගන්නා ලද්දේ කියලා කියනවා. ඇත්තරම ගිනි ගන්නව නම් ඇත්තර ගිනි ගන්න තැනක බේර ගන්න තරම් දෙයක් නෑ ගිනි ගන්නව නම්. සහ එතන ගිනි ගන්න තැනක රැඳෙනවද රැඳීමක් නෑ. ගිනි ගන්නව නම් එතනින් ඉවත් වෑමක් වෙන්නේ. රැඳීමක් ගැන කතා කරන්නේ නෑ එතන. කිංච බික්කවේ සබ්බං ආදිත්තං. මහණෙනි මොකද්ද කියලා අහනවා. සබ්බං ආදිත්තං. ගන්න දැන් භාග්‍යතුන් වහන්සේ සබ්බං වික්‍රේ ආදිත්තං කියලානේ කියන්නේ. සබ්බං සියල්ල සියල්ල කියනකොට මෙන්න මේකයි කියලා අපිට ඉතිරි කරන තරම් දෙයක් අවශේෂ දෙයක් එහෙම මෙන්න මේ ටික තමයි ගිනි නොගන්නේ කියලා පෙන්වන තරම් දෙයක් නේ සබ්බං කියලා කියනකොට. කිංච වික්‍රේ සබ්බං මොනවද කියලා අහනවා. ඒ සියල්ල ගිනි ගන්න කිංච චක්කුම් වික්‍රේ ආදිත්තං. මහණෙනි ඇස ගිනි ගන්නා ලද්දේය ඇවිද ගන්නා ලද්දේ. රූප ආදිත්තා රූප ආදිත්තා රූප ආදිත්තා ගිනි ගන්නා ලද්දේ. චක්කු විඤ්ඤාණං ආදිත්තං ඇස දැන ගැනීම ආදිත්තං ගිනි ගන්නා ලද්දේය. චක්කු සම්පස්සෝ ආදිත්තෝ ඇස මනාව යෙදීම ආදිත්තෝ ගිනි ගන්නා ලද්දේ. ගින්න පිටියට පෙනෙන ගිනි ගන්නා ලද්දේ. යම්පිදං යම්පි ඉදං යම් කිසි චක්කු සම්පස්ස පච්චයා උපජ්ජති වේදිත. චක්කු කියන්නේ ඇස මනාව යෙදීම නිසා වෙන උපදිනවා වේදිතං විඳීම සැප හෝ දුක් හෝ දුක්නසෝ විඳීම වේදිතය විඳීම වේද තම්පි ආදිත්ත එයත් ජීනිගත් ගන්නා ලද්දේ කියන කියලා කියනවානේ. ඔන්න දැන් මොනවද කියන්නේ කියන්නේ සබ්බං වික්‍රේ ආදිත්ත සියල්ල ගිනි ගන්නවා කියලා කියනවා. මොනවද මේ ගිනි ගන්නේ මොනවද කිංච කිංච කියන්නේ මොනවද කියන අර්ථයෙන් කිසිවක් මොනවද ගිනි ගන්න ලද්දේ කියලා කියනවා. ඇස ගිනි ගන්න ලද්දේ රූප ගිනි ගන්න ලද්දේ ඇස දැන ගැනීම ඇසේ දැන ගැනීමක් වෙනං එක ගිනි ගන්න ලද්දේ ඇස මනාවේදීම ගිනි ගන්න ලද්දේ ඇස මනාවේදීම නිසා වෙන් උපදින සැප හෝ දුක් හෝ නුදුක් නුසුව හෝ වේදිතයක් විඳීමක් වේද ඒද ගිනි ගන්නා ලද්දේය කියලා කියනවා. කේන ආදිත්තං අන්න කියනවා කුමකින්ද ගිනි ගන්නා ලද්ද. කේන ආදිත්තං අන්න ඇස ගිනි ගත්තේ මොකක් නිසාද? රාගගිනා රාගය කියන ගින්නෙන් ගිනි ගන්නා ලද්දේ. දෝසග්ගිනා දේශය කියන ගින්න ගිනි ගන්නා ලද්දේ. මෝහග්ගින මෝහය කියන ගින්නෙන් ගිනි ගන්නා ලද්දේ. මෝහග්ගින ආදිත්ත ජාතිය දිරීමෙන් ජාතිය ඉපැත්මෙන් ජරා දිරීමෙන් මරණයෙන් මරණයෙන් ශෝකෙහි ශෝකයෙන් පරිදේවි වැළපීමෙන් දුක්ඛෙහි කායික දුක්වලින් දෝමනස්සෙහි දෝමස්වලින් උපායාස කියන්නේ සුසුම් විලන ගතියෙන් ආදිත්තන්ති වදාමි. ඔය විදිහට කන නාසය දිවය කය මන ඇස කන නාසය දිව කය මන ඔය ඔක්කොම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. දේශනා කරලා ඒවම් පස්සම් වික්‍රේ සුතවා ආර්ය ශ්‍රාවකෝ. ඔන්න දැන් මේ මෙන්න මෙහිම ඒවම් පස්සම් මේ ඔන්න දැන් ක්‍රමයක් කියලා දුන්නේ. ඒවම් මෙසේ පස්සම් දකින්නා වූ වික්‍රමී මහණෙනි ඒවම් පස්සම් සුතවාදී ශ්‍රාවකෝ. සුතවත් ආර්ය ශ්‍රාවකයා තමයි මෙන්න මේ විදිහට ගිනි ගන්නා ලද්දේ කියලා දකින්නේ. අන්න එහෙනම් අපිට ගම්මේ වෙනවා අශ්‍රුතවත් කෙනෙක් අහන්නේ නැති කෙනෙක් ආර්ය ධර්මයට අවධානය යොමු වෙච්ච නැති කෙනෙක් මේ වැරදිලාවත් මේවා ගිනි ගන්නවා කියලා අදහසකට එන්නේ නැහැ. ඇත්තටම ඒ කියන්නේ දැන් ශ්‍රුතවත්තාරි ශ්‍රාවකෙක් විතරයි මේ කෙරෙහි අවධානය යොමු කරන්නේ. ඉතින් අර මුලින් අපි පූරිකාවේ කතා කරා වගේ ලෝකයා විසින් ලෝක ආශ්වාදයක නිමග්න වෙලා ගිනි ගන්නා බවක නෙවෙයි යෙදෙන්නේ. ගිනි ගන්නා බවක නැහැ ඇත්තටම. බොහෝ දෙනෙක් දිනු නොගන්න ස්වභාවයෙන් මේ ලෝක ආශ්වාදය කියල කියන්නේ පදිංචි වෙලා ඉන්න තරම් සුදුසු තැනක් හැටියට ඇමිල ගන්නා තැනක් හැටියට නෙවෙයි සලකන්නේ. මෙන්න මෙහෙම පස් ඒවම් පස්සම් වික්‍රේ සුතවාරිසාවකු මෙසේ දකිද්දී පස්සං බලන සුතවත්තාර්ශාවකය අන්න සුතවත්තාර්ශාවකයා කියන සුත්තවා කියන වචනයක් කියන අහපු කියන අහපු ආර්ශාවකයා අහපු ආර්ශාවකයා ඇහැ කියන්නේ රැඳෙන්න තරම් සුදුසු තැනක් නේ. චක්කුස්මින්පි ඇස කෙරෙහිත් නිබ්බින්දති නිබ්බින්දති කියන්නේ කන කෙරෙහි නැත්තම් ලැග නොගසේ ලැග ලැග ඉන්නේ නැහැ. ඇහැක රූපේ සුපි ස්වරූප කෙරෙහි රැඳෙන්නේ නැහැ නිබ්බින්දති නොලැග ඉන්නවා. චක්කු විඥානේ ඇස දැන ගැනීම කෙරෙහිත් නිබ්බින්දති කල කිරව නැත්නම් ඒකත් එක ඉන්නේ නැහැ. චක්කු සම්පස්සේ නිබ්බින්දති චක්කු සම්පස්සේ කියලගෙන ඇස මනාව යෙදීමි නොලැගෙන්නේ කල කිරෙනවා. චක්කු සම්පස්ස පත්‍ය ඇස මනාව යෙදීම නිසා වෙන උපදින සැප දුක් නොදුක් නොසො විඳනයක් වේද වේද හිතයක් ඒකත් එක්ක තියෙන්නේ නැහැ. ওই විදිහට කන නාසය දිව කය මොන ওই විදිහට කතා කරලා මොකද කියන්නේ නිබ්බින්දන් විරන්නේ නිබ්බින්දන් නිබ්බින්දට කියන්නේ කල කිරෙනවනේ කියන්නේ ඒකත් එක්ක ඉන්නේ නැහැනේ ලැබගෙන ඉන්නේ නැහැනේ. විරජ්‍යති නොහැලෙනවා විරාග විමුච්චති නොයල්මෙන් විමුච්චති මිදෙන විමුක්තස්මින් විමුක්තෝ කල්හි විමුක්තමිති ඥානං හෝති. මිදුනා කියලා ඥාන නුවණක් වෙයි නුවණක් වෙයි. කීනා ජාති ජාතේ ශේවන පුස්තම් රකුචරියං රකුචරියාව වැස නිම කළා කට කරණීයං කළ යුත්ත කළා නාපරං ඉත්තත මත්තෙහි කරන්න දෙයක් නෑ කියන පජානාති අවබෝධයකට පත් වෙනවා. ඉදම වූච මනව අත්මනාසේ බික්කු මෙන්න මේ භාග්‍යතුන් වහන්සේ මෙහෙම දේශනා කළා. සතුටටපත් වෙච්ච භික්ෂුන් වහන්සේලා ඒ වාසිතන් අභිනන්දුන්ති. ඒ වාසිතේ හරි සතුටෙන් පිළිගත්තා කියනවා. ඉමස්මින් චපන වෙය්‍යා කරනස්මින් මෙන්න මේ දේශනාව මෙම විවරණිය අවසානයේ බඤ්ඤමාන දේශනා කරාට පස්සේ තස්ස බික්කු සහස්සස්ස ඒ භික්ෂුන් වහන්සේලා දහසම අනුපාදාය න උපාදාය ඒ කියන්නේ උප කියන්නේ සමීපයට ආදායට කියන්නේ ගැනීම ලං නොවීමෙන් ලං නොවීමෙන් ආසවේහි ආසවයන්ගෙන් කිත් මේ සූත්‍රයක් පොඩ්ඩක් උපසම්බනේ තේමාවකට ඒ සූත්‍රයේ හැටියට ආදිත්‍ය පරියාය සූත්‍රෙනි අන්න ඇස දැන් ඇස ගිනි ගන්නවා කියලා දන්නේ ඒ සුතවා ආර්ය ශ්‍රාවකෝ. අන්න සුතවා ආර්ය ශ්‍රාවකෝ සුතවත් ආර්ය ශ්‍රාවකයා අන්න අහන ආර්ය ශ්‍රාවක අහන කෙනා එතන හරි ලස් කියන්නේ ගන්න තරම් ඉතුරු කරන තරම් මේ ඉතුරු පහදු කරන්න තරම් දෙයක් නෑ. සම්බන් වික්කවේ ආදිත සියල්ල ගිනි ගන්නා ලද්දේය කියලා කියනවා. සියල්ල ගිනි ගන්නා ලද්දේය කියන වචනය ගිනි ගන්නා වගේ වගක්වත් නැහැ. අශෘතවත් භවයෙන් අපි ඉන්නේ. අන ශෘතවත් භවයෙන් යුක්ත උතුම් ශ්‍රාවකයෙකුට තමයි අන අහන කෙනෙක් අහන කෙනෙක් අහන කෙනෙක් අහන්න නම් මොකද වෙන්නේ? අන්න අපි අපේ ජීවිතයේ අර්ථය මොකක්ද? මොකද්ද මේ ඇහැ? මොකද්ද මේ කන? මොකද්ද මේ ඇහෙන් රූප බලනවා? මොකද්ද මේ කනින් ශබ්ද අහනවා? මොකද්ද ගඳ සුවඳ වින්දනය කරනවා? මොකද්ද මේ දිවි රස වින්දනය කරනවා? මොකද්ද මේ කයට පාස? මොකද්ද මේ මනසින් අරමුණු ගන්නවා කියලා කියන්නේ මෙන්න මේ විදිහට ජීවිතයේ පිළිබඳව අන්වේෂණය ජීවිතයේ ඇතුළත කිඳා බහලා මොකද්ද මගේ ජීවිතයේ අර්ථය මොකද්ද මගේ ජීවිතයේ පදනම මොකද්ද මම ජීවත් වෙන්නේ යථාර්ථයකද කියන විමර්ශනයෙන් යුක්ත කෙනෙකුට අන්න එයාට එයාගේ හිතන රටාවට අනුරූපව එයා සැපක් අත්විඳින්ද දුකක් අත්විඳින්ද නොදුක් නොසුවයක් අත්විඳින්ද මොකක් එක්කවත් මොන සත්තාවක් එක්කවත් මොන ප්‍රස්තුතයක් එක්කවත් ජීවිතේ මොන ඉදීම එක්කවත් ඉන්න බැරිකමක ඉස්මතුවක් සිද්ධ වෙනවා එයාට. මොකද එයා ජීවිතයේ ඇතුළාන්ත ගවේෂණයක নিমগ্ন වෙලා ඉන්න නිසා ඒ ඇතුළාන්ත ජීවිතයේ ජීවත් වෙනවා කියන ජීවිතයේ මිහි අසත්‍ය එක්ක ඔහුගේ විමසන ගතිය නිසා ඉන්න බැරිකම කිස්කොටුවක් වෙනවා. අන්න එතකොට එයාට එයාගේ ලෝකයේ උත්තර වෙති වෙනවා. ආන් එතකොට බාහිරකට යොමු වෙන සිදෙන මොකද්ද? ස්වාමීනි මේ ජීවිතයේ ඇත්ත මොකද්ද? මොකද්ද මේ ජීවිතයේ යථාර්ථය කියලා එයා බාහිරකට යොමු වෙනවා. අන්න එතනදි මොකද්ද වෙන්නේ? බාහිරකට යොමු වෙච්ච තමයි මේ ජීවිතයේ දැන් අපේ මහත්මයා අහපු ප්‍රශ්නයක් එක බලන්න. අර ලෝකයේ භාග්‍යතුන් වහන්සේ නමක් පහළ වෙන්න කලින් ලෝකයේ තුල සතුටින් සතුටින් ජීවත් වෙනවා වෙනුවට දැන් මෙයා හිතන ගතියත් එක්ක ලෝකයේ සතුටක ඉන්නේ නැහැනේ, කිසි කාරණයක එක්ක ඉන්නේ නැහැ. අන්න භාග්‍යතුන් වහන්සේ අර මේ තමන්ට කියලා තත්වාරෝපණයක් සිද්ධ වෙච්ච නිසා තමයි තමන් කියන්නේ අඥානකමක් නිසාවෙන් තමන්ට ආවේනිකත්ව තමන්ට ස්වාධීනත්වය තමන්ටම වූ තත්වාරෝපණයක් තත්වාරෝපිත ජීවිතයක පදනම් විරහිත වූ තත්වාරෝපිත ජීවිතයක ජීවත් වීමේ වැරැද්ද පිළිබඳව තවදුරටත් බාධිතුනාට එයා තමන්ට ආවේනිකත්වයකින් විතරෙන් විදිහට ධර්මයේ දේශනා කරනවා. අන්න ඒ විදිහට දේශනා කරද්දී අන්නේට අනුරූපව බාහිරකට යොමු වෙලා ඊට අනුරූපව චින්තනය මෙහෙවීමත් එක්ක ශ්‍රුතව තාර ශාවකයා අර ඇස කෙරෙහි කාර කිරෙනවා, රූප කෙරෙහි කාර කිරෙනවා, නිබ්බින්දති ඒක අර්ථානිත කියන්නේ ඇති ඇහැට කල කිරෙනවා නෙවෙයි, ඇහැක් කියලා ගත්ත පදනමේම ඇහැක් කියලා යමක් ඉස්මතු කරලා ඒ මත තුර ජීවත් වීමේ පදනමේම වැරද්ද දැකපු තැන ඒකත් එක ඉන්න නැති ගතියක ඉස්මතු වීමක් වෙනවා. ඒ යමක් කියලා ඉස්මතු වෙච්ච ඉස්මතුවක් නොයදෙන විට ආන්න එයාට කියලා පදිංචි වීම ආස්වාදනීය ජීවිතයකට හෝ ඒ ආස්වාදනීය ජීවිතයේ ආස්වාදනීය ස්වභාවය ස්වરૂපයන් නැති වෙනකොට ගැටෙන සුළු ස්වභාවයන් කරා එයා යන්නේ නැහැ. එයා හැබැයිවටම නිවීමක් හොයාගෙන යන වැඩ පිළිවෙලකට ජීවිතය සකස් කරගන්නවා. ඒක එක වනම එක විටම සිද්ධ වෙන කාරණාවක් නෙවෙයි. මූලික වශයෙන් එයා මේ ජීවිතේ මොකද්ද, මේ ජීවිතයේ අර්ථය කියන්නේ මොකද්ද කියලා හැබැයි ජීවිත ගවේෂණයක් කරන්න. ඒ තුල හැබැයිටම ඔහුගේ ජීවිතය ප්‍රශ්න කිරීම තුල එයාට කිසිම කාරණයක් එක නිකන් එයා නොරැඳී රැඳී සිටීමක් වගේ තමයි වෙන්නේ. අන්න එතෙන්දී එයාට තවදුරටත් ඉන්න බෑ, ඉහිලුම් දෙන ජීවිතයක් වෙයි. අන්න එතකොට ජීවිතයේ අර්ථය හොයාගෙන බාහිර කල්‍යාණ මිත්‍රෙක්ට යොමු වෙලා ජීවිතයේ යථාර්ථය ඇත්ත තව විමර්ශනය කරනවා, අහනවා. එතකොට බාහිරකට අනුගත වීමත් එක්ක අන්න නිවීම කරා, ඊතර වීම කරා යනවා. නිවීම කියන කෙනෙක් ලබන දෙයක් නෙවෙයි, හිතන ගතියකට බාහිරින් එහෙන සත්‍යයකට ඒ සත්‍යයකට අනුගත වීමක් එක්ක නුවණක වැඩපිළිවෙලක් එක්ක ඊතර වීමක් තමයි සිද්ධ වෙන්නේ. අන්න එතනදී අපි නිවුණා කියලා අපිට කතා කරන්න පුළුවන් කමක් තියෙනවා. තිරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ දැන් අපි ඇස ගත්තා. ඇස නිසා සත්වයා සසරට යන හැටි ස්වාමීන් වහන්සේ පැහැදිලි කරමින් හිටියා. එතකොට ස්වාමීන් වහන්සේ මේ ඇස නිසාම මේ අවිද්‍යාව සහ තණ්හාව නිසා තවදුරටත් මේ ඇස අපි මේ ප්‍රඥාවෙන් තොරව අපිට භාවිතා වෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්සේ. අර ඊතර වීම නොදක අපි මේ අවිද්‍යාව සහ තණ්හාවට කොහොමද යොමු වෙන්නේ මේ ඇස නිසා?
ඇත්තටම ඇස පිළිබඳව නොසෙවීම නිසාම තමයි මහත්මයා මේ දැන් පිරිසිදු දැකේ යුත්තක් මේ ඇස කියන්නේ. කියන්නේ ඒක පිළිබඳව හොයන්නේ නැතිකමම තමයි විචක්ෂණයක් නොවනකම නිසාවෙන්ම තමයි මේ අපි නොදන්නාකම හේතුවෙන් يعني يعني අපි මේ ලෝකයක් يعني එකතු වෙලා පැවැත්මට යන්නේ හොයන්නේ නැතිකම නිසාවෙන්ම තමයි මහත්මයා. ඒ අර හෙවීම කියන කාරණේ තියෙන්නේ තමන්ගේ පැත්තෙන්ම තමයි. මූලික වශයෙන් හෙවීම තමන්ගේ පැත්තෙන්. ඒ හෙවීමට තමයි පස්සේ බාහිරින් පෙන්වලා දෙන විදිහකට හෙවීම කරන්නේ, පිරිසිදු දැකීමකට කරන්නේ. ඒක කරන්නේ තමන් තමයි. හැබැයි තමන් කරනවා කියන එක නෙවෙයි, ඇහුු දේට අනුරූපව විමසීමක්ම තමයි කරන්න ඕනේ. එතකොට තමයි අපිට
රවුල වාද සූත්‍රයේදී අර ඇස රවුල කුමාර කියන්නේ නිත්‍යද අනිත්‍යද කියලා අහන්නේ. එතකොට ඇස අනිත්‍යයි කියන්නේ ඒ මොන පදනමයට තියෙන්නේ? දැන් අපි අනිත්‍යයි කිව්වට අපි තාම ඒ අනිත්‍ය හරියට දැකලා නැහැ වගේ හිතෙනවා. එතකොට ඔය රවුල කුමාරයාට ඒ විස්තර කරේ ඇස අනිත්‍යයි කියන්නේ කොයි වගේ පසුබිම අවබෝධ වීම නිසාද?
මන සූත්‍රයේ මහත්මය කියන්නේ රාහුල වාද සූත්‍රය.
දැන් රාහුල වාද සූත්‍රය කරසෝන් මාච.
බලන්න.
අපි
පස්සබද කියලා කියන ප්‍රශ්නෙට යම් තේමාවක් ගන්නවා. ආවුල වල සංයුක්ත නිකායම තියෙන සූත්‍රය නේද?
අපි හඳුන්නේ ඔතන මජ්ක්‍ධිම නිකායේ තියෙනවා නේද මහා රාහුල වාද සූත්‍රය?
ඔව් මජ්ක්‍ධිම නිකායේ තියෙනවා මහා රාහුල සූත්‍රය කියලා. ඊට පස්සේ ඒකේ ආනාපාන සතිය ගැන තියෙන ශලායතන සංයුක්තයක් තියෙනවා. එතන ගන්නෙත් මේ දැන් යන පරියාය විදියටම කාරණයක් තමයි ඉතින් දිහාන්නේ.
ස්වාමීන් වහන්සේ මෙතන මේ මහා රාහුලවාද සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ තියෙන එකේ තියෙන්නේ මෙත්තං රාහුල භාවනං භාවේයි මෙත්තං චීතේ රාහුල භාවනං භාවේතෝ යෝ ජාපාදෝසෝ පහිස්සති කරුණං රාහුල භාවනං භාවේහි කරුණං හිතේ රාහුල භාවනං භාවේතෝ විහෙසා පහිස්සති. මේ ආකාරයට නේද ස්වාමීන් වහන්සේ ඒක පහලට?
ඔව් ඒ සූත්‍රයේ ආනාපාන සතිය පිළිබඳව සඳහන් කිරීමක් තියෙන්නේ. අර කලින් මහත්මයා අහපු ප්‍රශ්නයත් එක්ක මේ ඒක අර ඒ සූත්‍රයේ තියෙන්නේ මේ ඒ රාහුලවද සූත්‍රයේ තියෙන්නේ මේ චූලරාහුලවද කියලා සූත්‍රයක් තියෙන්නේ. ඒ සූත්‍රයේ තියෙන්නේ මේ ඔකේ මේ වෙන සලායතන වගේ තියෙන සූත්‍රයක්. සලායතන වගේ චූල රාහුලවාද සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයේ තියෙන සූත්‍රයේ සලායතන වගේ ගැන තමයි ඒ තියෙන්නේ සූත්‍රේ. ඒ සූත්‍රයේ තියෙන්නේ ඒ පරයයන් තමයි. දැන් ඇස ගැන කියද්දි මම පුංචි දැන් පුංචි අදහසක් කතා කරන්න. දැන් අපි සාමාන්‍යයෙන් අදහසක් ගත්තොතින් දැන් අර කලිනුත් කියපු පුංචි උපමාවක් ගන්නම්. දැන් අපි දුරබැලීම් සඳහා අපි දුරේක්ෂයක් භාවිත කරනවානේ. දැන් දුරබැලීම් සඳහා දුරේක්ෂයක් භාවිත කරද්දී ඒ දුරේක්ෂය කියලා කියනකොට දැන් අපි දුරේක්ෂයක් අරගෙන මේසයක් උඩ තියලා තිබුණොත් අපි කෙනෙකුට පුළුවන් ඒක දුරේක්ෂයක් කියලා මේ කෙනෙකුට කියන්න පුළුවන්. කෙනෙකුට කියන්න පුළුවන් මේ තියෙන දුරේක්ෂයක් කියලා කියන්න පුළුවන්. හැබැයි ඒක දුරේක්ෂය දුරේක්ෂයක් වෙන්නේ නැහැ. ඇත්තටම දුරේක්ෂය දුරේක්ෂය කියලා කියන්න වෙන්නේ දුරේක්ෂයෙන් ඈත
ක්‍රියාකාරීත්වය තුලදී
බලද්දි තමයි කියන්න වෙන්නේ. එතකොට දුරේක්ෂය ඒ කෘත්‍යයේ සිදුවීමේදී තමයි දුරේක්ෂයෙන් දුර බැලීම කියන කියන්නේ කෘත්‍යයේ සිදුවීමත් එක්ක තමයි අපිට දුරේක්ෂයක් කියන ව්‍යවහාරයේ හැබැයි අර්ථයේ කියන්නේ සංසිද්ධියත් එක්ක. ඒ කියන්නේ බලද්දි දුරේක්ෂයෙන් බලද්දි තමයි දුරේක්ෂයක් බවට පත් වෙන්නේ. අන්න ඒ වගේ දැන් ඇහැ කියලා කියද්දී උනත් දැන් ඇහැ කියලා අපි කවුරු හරි මේ යෝජනා කරවතින් අපි කාටත් වැටෙන කාරණේ තමයි අපි ඇහැ කියලා මේ ඇඟිල්ල තියලා අල්ලන එක ඇහැ නෙවෙයි කියන එක මේ ශ්‍රාවක අපි හැමෝම දන්න කාරණයක්. ඒ වගේම තමයි නාම රූප ප්‍රත්‍යයෙන් ඇහැ හටගත්තා කියලා කියනවා නම් ඒක ඒකත් හරියට අපි මනෝමයෙන් දාගත්ත නිකන් කල්පනා කරලා හිතලා දාගත් එක මේ නාම රූප රත්යෙන් එක අපි හිතට ආපහු තවත් අපේ හිතලුවක් ධම්මාරම්මණය අපි ඒක ගැන අනවබෝධයෙන් මෙන්න මේක මෙහෙම වෙන්නේ නැති කියන දැනුමක් ආදේශ කරගෙන කියන කාරණයෙන් බවට පත් වෙනවා. ඒ ගියත් වැරදි. හැබැයි ඇහැක් කියන එක කතා කරන්න වෙන්නේ පෙනීමේ කෘත්‍යකුත් එක්කයි අපිට කතා කරන්න වෙන්නේ. දැන් ඒතර පේනවා කියන දැන් පෙනීම පේනවා පෙනීම කෙරෙන් තමයි ඇහක් ගැන කතා කරන්න වෙන්නේ අපිට සාමාන්‍යයෙන් පෙනීමේ සිදුවීමේ කෘත්‍යත් එක්ක. දැන් එතකොට දුරේක්ෂයේ දුරේක්ෂත්වය කියන්නේ දුරේක්ෂයේ දුරේක්ෂ බව ඒ දුරේක්ෂයේ කෘත්‍යත් එක්ක බලනකොට අපිට දුරේක්ෂය කියලා මේසේ උඩ තියෙනකොට අපිට ඒකේ තියෙන ද්‍රව්‍යාත්මක භෞතික කාරණාවලට අපිට කියන්න පුළුවන් මේක මෙහෙමයි මෙහෙමයි කියලා. නමුත් ඒක දුරේක්ෂය වෙන්නේ නැහැනේ. බලද්දි තමයි අපිට කියන්න වෙන්නේ දුරේක්ෂය කියලා කියන්න වෙන්නේ ඒක තුලින් ඈත බලද්දි. අන්නේ ඈත බලද්දි මෙන්න මේ කියලා කාරණයකට ලං වෙන්න පුළුවන්ද කියලා ඒක ගැටලුවක්, ඒක ප්‍රශ්නයක් වෙනවා නේද? දැන් ඒක අපි කතා කරපු එක උපමාවක්. අපිට අහල හුරු පුරුදු. ඒ වගේම අපි නන්දකෝවාද සූත්‍රයේ අර මේ තේලක් පදීපස්ස ජායතෝ කියන උපමාවත් අපි පොඩ්ඩකට අරගෙන බැලුවොත් ඒකේ උනත් අපිට අදහසක් ගන්න පුළුවන්. දැන් අපි දන්නවා දැන් තෙල් දැන් ඒ නන්දකෝවාද සූත්‍රයේ අපිට කියලා දෙන්නෙම තේලක් පදීපස්ස ජායතෝ තෙල් පහනක් දැල් වෙද්දී දැල් වෙන තෙල් පහන කියලා. දැන් එතකොට තෙල් පහන කියන ව්‍යවහාරය දෙන්න වෙන්නේ දැල් වෙන අවස්ථාවේදී. දැන් අපි තුන් නොදැල් වෙන අවස්ථාවකදී කියන්නේ පත්තු නොකල නොදැල්ලු අවස්ථාවේදී බෝතලේ තියෙන තෙල් ටිකට අපිට තෙල් කියන්න බෑ. ඒ වගේම දැල් වෙන පහනේදී එතකොට තිර දැන් පහනක් දැල්ෙද්දි තෙල් තිර කියලා මේ සියල්ල වැය වෙද්දි තමයි ආභා කියන ආලෝකයක් ගැන කතා කරන්නේ දැල්ෙන්න තෙල් පහනක්. අන්න එතෙන්දි තෙල් කියලා කියනකොට නොදැල් වෙච්ච තෙල් කවදාවත් තෙල් කියන ව්‍යවහාරයට යන්නේ නැහැ. හරියට බර දුර බලද්දි දුරේක්ෂය වුණා වගේ. ඒ වගේ නිකන් අපි තව ගත්තොත් ලියද්දී පෑනක් වෙන්නේ පෑනක් වෙන්නේ පැත්තක තියෙද්දී නෙවෙයි ලියද්දී පෑන වෙන්නේ. තෙල් වෙන්නේ දැල් වෙන කෘත්‍යදී. එතකොට තිරයක් වෙන්නේ පැකට් එක තියෙද්දී අපිට තිරයක් කියන්න බෑ. රෙදි කෑල්ලකට අඹරපු තිර කියලා කියන්න බෑ. දැල් වෙද්දී තිර කියලා කියන්නේ. සිල කියන්නේ වෙන්නේ දැල් වෙද්දී. ඔන්න ඔය අතරතුරේදී තෙල් තිර සිල නිසා හටගන්න ආභා ආලෝකයක් ගැන කතා කරන්නේ අපිට දැල් වෙද්දි. ඉතින් එතකොට දැන් ඔය නොදැල්වුණු අවස්ථාවේදී කියන්නේ දැල්වෙන්න කලින් කොයම් අවස්ථාවකදීවත් අපිට කියන්න බෑ තෙල් පහන කියන මේ වහරේ දෙන්න පුළුවන් දෙන්න බෑ දෙන්න බෑ. නිවුණට පස්සේ නිවුණට පස්සෙත් අපිට තෙල් පහන කියන ව්‍යවහාරය දෙන්න බෑ. දැන් අපි නොදල්වන්න කලින් අපි මැටි උපකරණයකට මැටි බඳුරට තෙල් දාලා තිරයක් දැය පමණින් ওই තුනම එකතු කරපු පමණින් පහනක් කියලා කියන්න බෑ. දැල් වෙද්දී තෙල් පහන. හරි. දැල් වෙද්දී තමයි තෙල් පහන දැල් වෙන. තෙලක් පදී පස්සේ ජායතෝ තෙල් පහන ජායතෝ ජායතෝ දැල් දැල් වෙන තෙල් පහනේදී අපිට තෙල් කියලා මේ කියලා පෙන්වන්න පුළුවන් කියලා හොතේ. අපිට තෙල් කියලා මේ කියලා පෙන්වෝතින් පෙන්වුවොත් පෙන්වන්න වෙන්නේ බෝතලයේ හෝ පහනේ නොදැල්වෙච්ච තෙල්. නොදැල්වුණු කල්ලි අපිට තෙල් කියන අර්ථයට යන්න බෑ. තිර කියලා අපි මේ කියලා පෙන්වුවොත් කෝ තිර කියලා මේ කියලා පෙන්වපු ගමන් අපිට සිද්ධ වෙනවා අර තිර නොදැල්වෙච්ච ඉතිරි වෙච්ච රෙදි කැබැල්ලක් පෙන්වන්න. එතකොට තිර කියන ව්‍යවහාරයට අපිට යන්න බෑ. දැල් වෙද්දී තිර වෙන්නේ, දැල් වෙද්දී තෙල් වෙන්නේ, දැල් වෙද්දී ඡාය මේ සිල වෙන්නේ, දැල් වෙද්දී ආලෝකය ගැන කතා කරන්නේ. දැල් වෙද්දී තෙල්, දැල් වෙද්දී තිර, දැල් වෙද්දී සිල මේ කියලා අපිට පෙන්වන්න පුළුවන්ද කියලා හිතින් මේ කියලා අපිට පෙන්වන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපිට කියන ව්‍යවහාරයකට සිද්ධෙන මිසේ දැල් වෙයි කියලා තමයි අපිට කිව්වොත් කියන්න වෙන්නේ. මොකද පච්චයම් පටිච්ච ප්‍රත්‍යයෙන් නිසයි පච්චයම් පටිච්ච ප්‍රත්‍යයෙන් නිසා තම පත්‍යකින් තමයි නිසයි හටගත්තේ. මේ දැල් මිසේ දැල් වෙද්දි මිසේ තෙල් දැල් වෙද්දි මිසේ තිර දැල් වෙද්දි මිසේ සිල නිසා හටගන්න ආලෝකය කවුරුම හරි කියනවනම් දැන් අපි තුන් තෙල් පහනක් ඝන අන්ධකාරයකදී තෙල් පහනක් දැල්වල තියෙද්දි විමසීමක් නොකරපු කෙනෙක් විමසීමක් නොකරපු කෙනෙක්ගෙන් ඇහුවොතින් මේ ආලෝකයේ මේ අනිත්‍යයි නේද කියලා කිව්වොතින් ඊට පස්සේ ආවේ මොන පිස්සුද මොන අනිත්‍යද මේ හොඳට මේ වටපිටාව කොහොමද තියෙන්නේ කියලා කියන්න පුළුවන් නේ වටපිටාව හොඳට පේන. නමුත් වීම විචක්ෂණයක යෙදිච්ච කෙනෙකුට අන්න දැල් වෙද්දි තෙල් පහ තෙල් දැල් වෙද්දි තෙල් දැල් වෙද්දි තිර දැල් වෙද්දි සිල නිසා මේ කියලා ලං වෙන බැරි දැල් වෙද්දි තෙල් තිර සිල නිසා හටගත් ආභා ආලෝකය නිත්‍යයි කියන තැනට යන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ දැන් අපි දැල් වෙද්දි පහනක් කියන ව්‍යවහාරයට එතකොට දැල් වෙද්දි තෙල් පහන කියන ව්‍යවහාරය වගේ මේ කියලා යන්න ලං වෙන බැරි මිසෙ අන්න ඒක පහන කියන පහන කියන සකස් වූ විමසගෙන කියොතින් කවදාවත් නිත්‍ය දුව සස්සත අවිපරිණාම දම ඒකාන්තයෙන්ම සාශ්‍රත වශයෙන් තියෙනවා කියන පදනමකට කවදාවත් යන්නේ නැහැ. දැන් ඒ වගේ පෙනීමේ සිදුවීමේ කෘත්‍යයත් එක්ක ඇස විචක්ෂණය කරොතින් විමසීමකට ගියොතින් අපි කවදාවත් ඇස කියලා ඒකාන්තයෙන් තියෙන එකක් මේ කියලා ලං වෙන්න පුළුවන් එකක් බවට යන්නේ නැහැ. හැබැයි නැහැ කියන පැත්තට යන්නේ නැහැ. යමක් කියලා වූවක් යමක් කියලා දෙයක් වෙච්ච තැන තමයි ඇත හෝ නැත හෝ කියලා යන්න වෙන්නේ. පදනම තුලම යමක ඉස්මතුවක් නොවෙද්දී අපිට ඇස කියලා මේ කියලා ඒකාන්ත භවකට යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒකාන්ත. ඉතින් අර ඒ විදිහට දැන් අර දුරේක්ෂයේ උපමාව වේවා එහෙම නැත්නම් තෙල් පහනේ උපමාව වේවා දැන් ඒ අනුසාරයෙන් ඒ ඇසුර පොඩ්ඩක් අපි ටිකක් ගත්තොතින් ඇස කියන පැත්තට දැන් අර අපි මහත්මයා අහපු පළවෙනි ප්‍රශ්නේ වුණේ දැන් නිවීම කරන්නේ කොහොමද කියලා නේද. එතකොට ඒතර ඇස ගිනි ගන්නා ලද්දේ ගිනි ගත්තා ගිනි ගන්නා ඇස එතකොට ගිනි ගන්නවා කියන එකෙන් අපිට එක අදහසක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ගිනි ගන්නකොට අපි ලං වෙන්නේ නැහනේ. එතකොට මෙහිම විමසීමක් කරගෙන කියෝතින් ලං වෙන්න කියන්නේ ලැබීමක් එක්ක පිහිටීමක් එක්ක ලං වෙන්න පුළුවන් කාරණයක් බවට පත් වෙන්නේ නැහැ. විමසීමක් විචක්ෂණයක් ඇත්තකට බාහිර යමුවක් එක්ක ගියපු කෙනෙකුට. අර එහෙම නොතින් අර අවිද්‍යාවෙන් තවත් පැවැත්මක් කරා යන්නේ නැහැ. පැවැත්මෙන් පැවැත්මක් ඉස්මතු වෙනවා නම් ඉස්මතු වෙන්නේම නොදන්නාකම එක්කම තමයි. ඉතින් අර චූලරාවලෝවාද සූත්‍රයේ අතරම සූත්‍රේ මම බැලුවේ නැහැ. ඒ සූත්‍රයේ ඔස්සේ ඒ වගේ පැත්තකට විමසීමකට ගියොත් යන්න පුළුවන්කම ලැබෙවි. ඒ සූත්‍රයේ හැදෑරීමක් කළොත්. තිරුවන් සරණයි.
ඔව් තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. දැන් ජීවිතයේ සකස් වෙච්ච දෙයක් කියලා සඳහන් කරලා තියෙනවානේ. දැන් මෙතෙන්දී භූතං දන්ති භික්ඛවේ පස්සාති, ජීවිතයේ සකස් වෙච්ච දෙයක් ලෙස තමයි තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. එතකොට මොකක් නිසාද සකස් වෙලා තියෙන්නේ ස්වාමීන් වහන්ස? ආහාර නිසා සකස් වෙච්ච දෙයක් කියලා කියනවා. තදාහාර සම්භාන්ති භික්කවේ පස්සාති කියලා කියනවා. ස්වාමීන් වහන්සේ කරුණා කරලා අනුකම්පා කරලා මෙන්න මේ ආහාර නිසා කොහොමද සකස් වෙන්නේ, මේ පැවැත්ම සකස් වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා දෙනවා නම්.
ඔබතුමාවයි කියන්නේ මොන උපුටා ගැනීම කොයිද තියෙන මහත්මිය?
මම මේ පාටයක් තමයි උපුටා ගත්තේ ඒ ස්වාමීන් වහන්සේ. ආහාර සමදේවී මන් නේද ස්වාමීන් වහන්සේ මෙතන?
දැන් අර තියෙන තැන පොඩ්ඩක් මතක් කරන්න පුළුවන් නම් ලේචිත සූත්‍රේ පොඩ්ඩක් බලන්න පුළුවන්.
එනේ ආහාර සූත්‍රෙත් ඔබ තිබ්බා වන්ද.
ආහාර සූත්‍රේ තමයි සමහරලාට ඇත්තේ මේ මම පොඩි මේ මේ ඒකේ පාට දෙකක් මොකද ස්වාමීන් වහන්සේ?
හරි මම මෙහෙම කියන්නම්කෝ. දැන් අපි දාර තෙල් පහලි උපමාවෙන් ආශ්‍රයෙන් මම කියන්නම්කෝ මෙහෙම දෙයක්. එතකොට දැන් තෙල් දැන් තෙල් උපමාවට දැන් තෙල් පහනේ තෙල් තිර සිල නිසා ආලෝකයක් හට ගන්න ඕනේ නේද? ආලෝකය හටගත්තේ මහත්මයා තෙල් තිර සිල නිසානේ. එතකොට තෙල් තිර සිල නිසා තමයි ආහාර මේ ආහාර වීමෙන් තමයි ආලෝකය හටගත්තේ. ආලෝකය හටගත්තා. ආලෝකයේ තියෙන දෙයක් එතකොට ලෝකයේ විමසන්නේ නැති කෙනෙකුට අර ආලෝකය දැන් අපිටම ඝන කළුවර අන්ධකාරයකදී ඝන කළුවර අන්ධකාරයකදී කවුරු හරි විමසපු නැති කෙනෙකුට මේ ආලෝකය මේ අනිත්‍යයි කියලා කිව්වොත් මහත්මයා පිළිගනීද? ඇත්තටම
පිළිගන්නේ නැති වෙයි නේද ස්වාමීන්
වහන්සේ?
ආලෝකය දැකලා නැහැ නේ අපේ ස්වාමීන් වහන්සේ?
ඔව්. එයා පිළිගන්නේ එයා පිළිගැනීම නිවිල ගියෝතින් මේක අනිත්‍යයි කියලා නේ?
එහෙමයි ස්වාමීන් වහන්සේ.
මේ හොඳටම S දෙකට පිළිපෙණී තියේදී අනිත්‍යයි කියලා කිව්වොතින් එයා පිළි කියන්නේ හුලඟක් හරේ මොකක් හරේ ඇවිල්ලා නිවිල ගියෝතින් ඔන්න එයා කියාවි ඒක අනිත්‍යයි කියලා. නමුත් දැල් වෙලා හොඳට එළිය වෙලා අපිට කුටියක් නම් හොඳට එළිය වෙලා තියෙද්දි ඒක ආලෝකය යාට යන්නෙම නිත්‍ය වශයෙන්නේ ස්ථිර වශයෙන්මනේ මේ වෙනස් නොවන කාරණයක් හැටියටමනේ යාට යන්නේ. ඒක ලෝකයේ පිළිගැනීම එහෙම. හැබැයි විමසන කෙනෙක් අපි දැන් අර උපමාව හැටියට විමසන කෙනෙක් වුණොත් දැල් වෙද්දි පහන තෙල් අනි මේ කියන්න බෑ. දැල් වෙද්දි තෙල් පහනේ තිර මේ කියන්න බෑ. දැල් තේලම් පියනිච්ච වටි මේක තිලුත් අනිත්‍යයි වැටියත් අනිත්‍යයි අච්චී පියනිච්ච සිලත් අනිත්‍යයි. කියන්නේ දැල් වෙන පහනේ අනිත්‍ය තෙල් අනිත්‍ය තිර අනිත්‍ය සිල නිසානම් හටගත්තේ. අපි නිසා හටගත්තා කියන එකට අපි ගමු ආහාර කියලා. ආහාර වෙලා නම් හටගත්තේ ආභා කියන්නේ ආලෝකය. ඒක තියෙන දෙයක් කියලා ස්ථිර වශයෙන් යන්න පුළුවන්ද?
බැහැ ස්වාමීන් වහන්සේ ස්ථිර වශයෙන් තියෙන දෙයක් කියලා අපිට ගන්න බැහැ ස්වාමීන්
බැ අනේ නංග ඔබතුමා කලින් අර අහපු ප්‍රශ්නෙත් එක්ක එක ඒ උත්තරේට යම් සෑහීමක උත්තරයක් ගන්න පුළුවන් නේද අපිට?
පුළුවන් ස්වාමීන් වහන්ස. පැහැදිලි යම් ආහාරයක් නිසා තමයි ඒක ප්‍රතිකොට තමයි සකස් වෙන්නේ කියන දේ ස්වාමීන් වහන්ස.
දැන් ආබා සකස් වුනේ තෙල් තිරසිල නිසානේ. ආහාර නිසා. හැබැයි ආහාරයේ නිත්‍ය කියලා ගන්නත් බෑ. මොකද තෙල් නිත්‍යලු මේ කියලා නිත්‍යයි කියලා පෙන්වන්න බෑ. තිරත් මේ කියලා නිත්‍යයි කියලා පෙන්වන්න බෑ. සිලත් මේ කියලා නිත්‍යයි කියලා පෙන්වන්න බෑ.
එහෙමයි ස්වාමීන් වහන්ස.
නැත්නම් ආහාරයේ නිත්‍ය වෙලා යන්න පුළුවන් නේ අපිට? නේද?
එහෙමයි ස්වාමීන් වහන්ස.
ස්වාමීන්වහන්සේ ඒ සම්බන්ධ කතා කරලා ඉවරයි නම් මට කරුණක් තියෙනවා අහගන්න.
හොඳයි.
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස. දැන් අර අපි ඉස්සල්ලාම අර ගින්න ගැන කතා කරානේ ස්වාමීන්වහන්ස, ගින්න කියන එක අර එතන එතකොට ඒක ගැන ස්වාමීන්වහන්සේ අර කියනකොට මට මතක් වුණේ දැන් අර තව තැන්වල කියලා තියෙනවානේ මේ නොයෙකුත් කාරණ අරගෙන ඉංජිතයක් කම්පිතයක් කියලා. එහෙම එතකොට අර ඒ එහෙම කියනකොට දැන් අපිට ඒක දැනෙන්නේ නැත්තේ මොකද කියලා පොඩ්ඩක් කල්පනා කරපුවාම එතන දැන් කම්පිතයක් කියන එකක් ගත්තොත් උදාහරණයකට කම්පිත කියන එකට දැන් අපිට එන තේර කියන්නේ මොකක්ද කම්පන එකක්. ඒක එතකොට ඒක කියන්න පුළුවන් අපිට යම්කිසි ඕනම දෙයක් කියනකොට ඒකේ අපිට දෙපැත්තක් තියෙනවානේ. මේ එතකොට කම්පන නොවන ස්වභාවය නැත් අපි හිතමුකෝ නිසල හරි වගේ අන්න එහෙම එකක් එක අදහසක් අපේ තියෙන නිසා තමයි අපිට කම්පනය කියන එක මොකද්ද කියන එකේ තාර්කන්විතභාවයක් එන්නේ. එතකොට දැන් ඔය දේශනා කරන ධර්මයේ යම් කිසි තැන් දැන් අපි පැස හරි මොන හරි රූප හරි වේදනා ඒ පැත්ත හරි ඒ ආයතන පැත්තකින් හරි අරගෙන ඒ විස්තරේ කරනකොට අපිට ඒක දැනෙන්නේ නැත්තේ දැන් උතන අර ඉස්සලා කිව්වා වගේ අපිට හැමතිස්සෙම දෙහකින් තමයි අපි ඒකේ අර්ථය ගන්න කම්පිතය කියන එක. දැන් අර ධර්මය සොයනකොට නැත්තම් මාර්ගයට යොමු වෙලා ප්‍රතිපදාවක ඉන්න කෙනෙකුට ඒකේ හැමතිස්සෙම දෙපැත්තක් එනවනේ ඒ විමසගෙන යද්දි. දැන් ධර්මයෙන් කියන පැත්ත අපි හිතමුකෝ අර කම්පිත නොවන ස්වභාවය නිසල හරි නිවීමක් හරි යන්න ඒ ස්වභාවයත් එක්ක සැස්සන් දෙනකොට තමයි එයාට ඒක මේ ලැබීම නැත්තම් ගෝතරත්වය කියන එක කම්පිතයක්. හරි ඒ විදිහට අර දකින්න පුළුවන් වෙන්නේ මාර්ගයේදී තමයි නේද? මොකද අර එහෙම නැතුව දැන් එහෙමනේ ඒක ඕනම යෙදීමක් එද්දෙන්නේ. එතකොට ඒ දැක්මක් තියෙනකොට තමයි අර ගින්නක් වුණත් කියලා කියන්න පුළුවන්. එතකොට දැන් මෙතන අර සූත්‍රේ වුණත් කිව්වේ දැන් අර එක ඉස්සල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කරානේ මෙහෙම ඇස මේ ගිනි ගන්නවා රූප ගිනි ගන්නවා කියලා ඒ විස්තරේ. එතකොට ඒක අහපු කෙනා ඒවම් පස්සන් කියලා අර එහෙම දකින මේ ඒ දකිනකොට තමයි නිබ්බින්දති වෙන්නේ. මොකද ඒක ගින්නක් කියන එකක් එයාගේ තුලින් මතු වෙන්නේ. දැන් අර අපිට එහෙම නැතිව ඉන්නේ අපි ඒකට ඒ මාර්ගයකට විමසන මාර්ගයකට බැසගෙන එහෙම නැති ස්වභාවයකදී අපිට අර ඒ දෙකේ දෙකක් පෙනෙන්නේ නැහෙනි. අර ඔතන මේ අන්න එහෙම වගේ අදහසක් මත වුණා. කොහොමද කියලා ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් විස්තර කරලා දෙන්න.
ඒ අදහස ලස්සනයි අම්මා. ඇත්තටම කියන්නේ විමසීමක් නොවන තැනකදී අපිට ගිනි ගන්නවා කියලා වගේ වගේ කත් එන්නේ නැහැනේ. ඒක නිකන් මේ දැන් අර අපිට ඇහිලා හුරු උපමාවක් වගේ ගත්තොත් දැන් අපි දැන් මේ අපි ගිනි ගන්න වග දන්නවනම් කවදාවත් මේ ගිනි ගැනීමක අපි ඉන්නේ නැහැ. ඇත්තටම අපි කියන්නේ අපි ජීවත් කියන්නේ ජීවත් වෙනවා කියන එකක් කරන්නේම ඒ ගැන අවබෝධයකින් තොර නිසා. ඒ නිසා තමයි මේක රසාලිත්තව මේක ඇලිලා ගැලිලා වෙලිලා පැටලිලා ජීවත් වෙන්නේ. දැන් මෙතෙන්දී අර රේණුගාම මතක් කළා වගේම දැන් ආදිත්‍ය පරියාය සූත්‍රයේදී දැන් භාග්‍යතුන් වහන්සේ මුලදී සබ්බම් භික්ඛවේ ආදිත්තං කියලා තමයි ප්‍රවේශය ගන්න සමහරනි සියල්ල කියලා කියනකොට ඇස කන නාසය දිව කය මන ඒ ආශ්‍රයෙන් කතා කළ හැකි සමස්ත වපසරියම කතා කරලා දැන් මෙතන මේ භික්ෂුන් වහන්සේලානේ වැඩ ඉදින් දහහක් පමණ වෙච්ච ඒ බා දහහක් පමණ වෙච්ච භික්ෂුන් වහන්සේලා දැන් භාග්‍යතුන් වහන්සේ මේක පැහැදිලි කරනකොට ඒ කරුණත් එකම විමසීමක තමයි ඉන්නේ. අන්නේ ඒ විමසීමක් එක ඉන්නකොට තමයි දැන් ගිනිගන්නා ස්වභාවයේ අර විමසීම් සාගත ස්වභාවයත් එක ගිනිගන්නා ගතියත් එකම තමයි නිවීම ගිනි නොගන්නා ස්වභාවයේ නිවීම කියන දේ ඉස්මතු වෙන්නේ. දැන් අර කම්පිතයක් ගැන සිහිපත් කළා වගේ කම්පිතය කියන දේ ඉස්මතු වෙච්ච තැන තමයි අකම්පිත ස්වභාවයක් ගැන කතා කරන්න වෙන්නේ. මේ ඉතින් අර ඒ වගේ ඒ රේණුකාම දක්වපු අදහස හරි වටිනවා. මෙතනදිත් අර දැන් යම් කිසි විමසීම් සහගත ස්වභාවය එක්ක භාග්‍යතුන් වහන්සේ කාරණේ කියලා දෙද්දි තමයි ආදිත්තන් ගිරි ඇත්තරම ගිනි ගන්නේ නැත්නම් එයාට මේ එයාට ඒ අවධානේ නැත්නම් ගිනි ගන්න වගවත් එයා දන්නේ නැහැ. ඇත්තරම එයා ගිනි ගන්න වගවත් එයා දන්නේ නැහැ. ඉතින් අර ඒ නිසා ඒ ඉදිරිපත් කරපු කාරණේ හරි ලස්සන ඒ අර දැන් ඒවන් පස්සම් වික්කවේ අන්න ඒ වචනේ හරි ප්‍රබලයි. ඒවන් කියලා කියනකොට ඒවන් මෙසේ කියලා ක්‍රමයක් කියනවනේ. පස්සම් කියන්නේ දකිද්දි පස්සම් කිය. වික්කවේ සුතවාරිය සාවකෝ ඒවන් පස්සම් කියලා කියද්දිම බලද්දි කියන්නේ බලන කියන්නේ ප්‍රායෝගික අවස්ථාව මේ මෙසේ දක්නා ශ්‍රුතවත්ත ආර්ය ශ්‍රාවකයා මෙසේ දකිමින් දැක්මකින් යුක්තයි. ඒ දැක්මකින් යුක්ත අවස්ථාවේ තමයි උතුම් අහ ශ්‍රුතවත්ච්ච අහන උතුම් ශ්‍රාවකයා එස කෙරෙහි නිබ්බින්දති අපි කියන්නේ කලකිරීමකට පත් වෙන නැත්නම් සංවේගයකට පත් වෙන. ඒ සංවේගයකට පත් වෙන්නේ සංවේගයකට පත් වෙන්නේ අර වැඩපිළිවෙලත් එක්කම තමයි. වැඩපිළිවෙල නොවැදිච්ච තැනකදී සබ්බම් වික්ඛවේ ආදිත්තං කියන වචනේ අර්ථය ගැන කතා කරන්න අපිට මේ බැරි වෙනවානේ. ඒ අදහස හරි වටිනවා අම්ම.
අවසරයි සාමිනාංශ. සාමිනාංශ මේ මදක් අසනීප ස්වභාවයකුත් තියෙනවා කියලා තේරෙන සාමිනාංශ මේ ඉතින් සමා වෙලා සාමිනාංශ පොඩි ප්‍රශ්නයක් තියෙනවා සාමිනාංශ. මේ සාමිනාංශර දැන් විමසීම සහ දැක්ම කියන මේ කාරණා දෙක සම්බන්ධ මේ සාකච්ඡාවක් අහන්න ලැබුණා සාමිනාංශ. එතන මේ අර විමසීම කියන දන මේ පොඩ්ඩක් අර පින්දපාත පාරිශුද්ධ සීලය මේ ආශ්‍රයෙන් ලොකු ස්වාමීන් වහන්සේ පැහැදිලි කිරීමක් කළා ස්වාමීන් වහන්සේ. පොඩ්ඩක් තවදුරට පොඩ්ඩක් කතා කරන්න පුළුවන් නම්
තෙරුවන් සරණයි. දැන් අර කෙනෙක් හැටියට කරන්න පුළුවන් විමසීම කියන පැත්ත තමයි. දැන් ඒක හරි ලස්සනයි අර සෝ පරිවීමංස මානෝ ඒවම් පජානාති කියලා පරිවීමංසල සූත්‍රයේදී කියනවානේ. සෝ කියන්නේ හෙතෙම නැත්නම් ඔහු කියන එක. සෝ කියන්නේ ඔහු කියන අර්ථය. පරිවීමංස මානෝ අන්න පරි කියන්නේ හාත්පසින්ම කියන අර්ථය. හැම පැත්තෙම කියන අර්ථය පරිවීමංසමානෝ අන්න විමසද්දී අන්න විමසද්දී කෙනෙක්ට කරන්න පුළුවන් කාරණේ තමයි හාත්පසින්ම විමසීම කියන කාරණේ. සෝ පරිවීමංසමානෝ ඔහු හාත්පසින්ම විමසද්දී ඒවං පජානාති. ඒවං පජානාති කියලා කියනකොට මෙසේ පජානාති කියන්නේ නෝනින්ද දැනගනි කියන එකනේ. අන්න එතකොට කෙනෙක්ට කරන්න පුළුවන් කෙනෙක්ගේ උත්සාහවත් භාවයෙන් කරන්න පුළුවන් හාත්පසින්ම විමසීම කියන කාරණේ. හාත්පසින්ම විමසීම කියන කාරණේ එතකොට ඉස්මතු වෙන්නේ ප්‍රඥාවේ කෘත්‍ය. දැන් අපි තුමේ කර සමිනාන්සේ කරපු මේ දේශනාවක් එක්කනේ මේ ප්‍රශ්නේ ඇහුවේ නේද? අපි බලමු මේක මේ මෙන්න මෙහෙම මම පොඩ්ඩක් ස්ක්‍රීන් එක ෂෙයාර් කරන්නම්. දේශනේ 544 දේශනේ අපි ලෝකේ ජීවත් වෙනකොට මම දැන් අපි කතා කරන්නේ අපි ප්‍රශ්නේදී අපි ලෝකේ ජීවත් වෙනකොට දැන් අපි ලෝකේ ජීවත් වෙනවනේ ඇහෙන් රූපයක් දකිනකොට කනෙන් ශබ්දයක් අහනකොට දැන් මේ අද තේමාවට ටිකක් ලුම්ජෙන් ලොකු උපකාරයක් වෙයි. ඒක විමසනවා කියන කාරණාවේදී දැන් ඇහෙන් රූපයක් වේ අපි ලෝකේ ජීවත් වෙන ඇහෙන් රූපයක් දකිනකොට කනින් ශබ්දයක් අහනකොට ඒක විමසනවා කියන කාරණාවේදී සිද්ධිය වෙන අවස්ථාවේදී ඒක විමසන්න බැරි වුණාම එතකොට ඒක සිද්ධිය විද්ධිම අපිට විමසීමක් කරන්න බෑ. ඉඩක් ලැබෙන අවස්ථාවේදී ඒක විමසන්න කියලානේ මූලිකව පටන් ගන්න කෙනෙකුට කියන්නේ. මොකද දැන් අපි දැන් ඇහෙන් තරම හේන් රූපයක් පෙනෙද්දි මේක ඒ විදිහටම විමසන්න බෑ. ඒතර මූලිකවම කියන්නේ මේ කොහොමද ඉඩක් ලැබෙන අවස්ථාවකදී දැන් අපිට අවස්ථාවක් හදා ගන්න ඕනේ. මේ අවස්ථාවක් හදා ගන්න අවස්ථාවේ තමයි පටන් ගන්න කෙනෙකුට ආරම්භයේදීම කතා කරන්නේ. ඒත් ගිරිමානන්ද සූත්‍රයේදී දේශනා කරනවා නේ ශූන්‍යාගාරයකට ගිහින් ප්‍රතිපදාව කරන්න කියලා. තැනකට ගිහින නිදහස ගිරිමානන්ද සාමීන් වහන්සේ ආරම්භක අවස්ථාවේ ඉන්න කෙනෙක් නෙවෙයිනේ. ඒ අවස්ථාවේ විමසන අහන ප්‍රශ්නේ තමයි එතකොට ලෝකයේ කෙනෙක් හිතමු මම දැන් අපි මේ සාකච්ඡාවේ ඉන්න අපි ලෝකයේ ඉන්න කෙනෙක් හැටියට ගමුකෝ නේද. ලෝකයේ ඉන්න කෙනෙක් හැටියට සිද්ධිය වෙන අවස්ථාව සිද්ධිය වෙන අවස්ථාව කියන්නේ ඇහිං රූපයක් පෙනෙද්දිම විමසන්න බෑ වගේ කාරණයක්ද එතන කියන්නේ ස්වාමීන් වහන්සේ කියලා අහනවා. ඇත්තටම දැන් ඇහිං රූපයක් පෙනෙද්දිම මේක විමසීමක් කරන්න පුළුවන්ද එහෙම කරන්න බෑද කියන වගේ ප්‍රශ්නයක් තමයි සාමාන්‍යයෙන් අහන්නේ. බෑ නේද කියලා තමයි අහන්නේ. ඔන්න මොකද සාමාන්‍යයෙන් හිතේකට උත්තරෙන් දෙනවා අතේ මහත්මයා මේ සිද්ධිය වෙන අවස්ථාවේ ඒක කරන්න බෑ. රූපයක් පෙනෙද්දිම කරන්න බැරි මොකද්ද? විමසීම කියන කාර්යය. ඒක හරි. ඇත්ත දකින්න පුළුවන්. ඔන්න ඇත්ත දකින්න පුළුවන් කියන කියන. දැන් පින්දපාත පාරිශුද්ධ සූත්‍රයේදී පැහැදිලි කරනවානේ පින්දපාතයේ ගිහින් ඇවිදින්නා සාමිනහන්සේනට සිදුවුණු නිමිති ගැන විමසන්න කියලා. සිත් දේවල් ගැන නිමිති ගැන විමසන්න කියලා. ගිරිමහානන්ද සූත්‍රයේ ඒකම තමයි කියන්නේ. හැබැයි අර සිද්ධි කියලා නැහැනේ. දැන් අපිට එහෙම කරන්න පුළුවන්. අර කියපු විදිහට නිදහස් වෙලාවක නිදහස් තැනක කරන්න පුළුවන් කියන කාරණාවෙදි සූත්‍රයේ තියෙන විදිහට ඒ අවස්ථාවේ ඒ කෙනාට පුළුවන්කමක් ලැබෙනවා ඒ ගෝචර වුණු කාරණාව හොයන්න. ඒක නෙවෙයි දකින්න. අනේ ඊට පස්සේ කියන්නේ අර විමසනවා කියන්නේ එකක්. විමසන්න ගන්න පුළුවන් අතන මාස්ත්‍රයා මේක. කලින් සිද්ධ වෙච්ච දෙයක් විමසනේ කියලා ගන්න පුළුවන් විචක්ෂණයක් සඳහා ගන්න පුළුවන්. හැබැයි මේ ඒක නෙවෙයි දකින්න. ඒක නෙවෙයි දකින්න. ඒක හොයන්න පුළුවන්. ඒ අර කලින් සිද්ධ වෙච්ච මොකද දැන් අපිට හිතන අතර රාගයන් කවනම් ඒක මොකක්ද කියලා හොයන්න පුළුවන්. මට තරහක් ගැටීමක් ආවනම් ඒක මොකක්ද කියලා හොයන්න පුළුවන්. එතකොට පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රයේ පාරිශුද්ධ සූත්‍රයේ වගේ කලින් ඇති වුණු සිද්ධියක්. ඒ කියන්නේ කලින් ඇති වෙච්ච සිද්ධියක් මූල කරගෙන විමසන්න පුළුවන්. එතනදී රූප වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍ය වශයෙන් විමසනවා කියන එක මොන වගේ එකක්ද කියලා නැහැනේ. මොකක්ද කියලා නැහැ. ඒ නිසා කලින් සිදුවන එක කරන්න පුළුවන්. එවිලේ එන එකක් කරන්න පුළුවන්. කියන්නේ මේ වෙලාවේ දැන් අපිට තරහක් ආවන මේ වෙලාවේ ඇලිමක් ආවන කොයි විදියට විමසන්න ගත්තත් දැන් ඔන්න දැන් විමසනවා කියන කාරණේදී හැමයි සිද්ධිය ඉවර වුණාට පස්සේ තමයි විමසන්න පුළුවන්. විචක්ෂණය කරනවා කියන එක සිද්ධිය ඉවර වුණාට පස්සේ තමයි විචක්ෂණය කරන්න වෙන්නේ. ඒ කියන්නේ අපි හිතමු අපට තරහක් ආවා. තරහක් ආවා. නැත්නම් මොන හරි සිතිවිල්ලක් ආවා. මොකක් හරි තනහක් හරි රාගයක් හරි කම්මැලිකමක් හරි මොකක් හරි මොනවට හරි ආසාවක් ඇති වෙනවා. එතකොට මේ කාරණාව ඇති වුණාට පස්සේ කොහොමද විමසන්නේ? එතකොට ඒකට අපි රූපය මේක වේදනාවක් වශයෙන් ගහගෙන ඒ කාරණාව විමසන කොහොමත් ඕනම කෙනෙකුට විමසන්න පුළුවන් වෙන්නේ එහෙම සිදුවෙච්ච සිද්ධියක් අරගෙන විමසනවා කියන කාරණාවේදී. අන්න දැන් මෙතෙක් වෙනා කියනකක් ගැනද විමසනවා කියන කාරණේ. ඔන්න ඊළඟට වෙනස් කාරණයක් කියනවා. දැන් මේ විමසීම තුළින් වැටහීමක් වෙනවානේ. අන්නේ වැටහීම සිහියක් හැටියට භාවිත කරනකොට පිහිට සිහියක් පිහිටවනකොට සිහිය පිහිටවලා වීර්යෙන් දකින්න යනවා කියනකොට ඒ කාරණාව සිදුවන තැනදිම දකින්නවා. අන්න විම දැන් අපිට වචන දෙකක් ඉස්මතු වෙලාව හයිලයිට් වෙලාව විමසනවා කියන විමසනවා කියනකොට අර සිද්ධ වෙච්ච දෙයක් විමසන්නේ. දකින්නවා කියනකොට අන්න අර විමසීම තුලින් ආපු වැටහීමක් තියෙනවානේ. අන්නේ වැටහීමත් එක්ක සිහිය පිහිටවල වීරයෙන් දකින්න යනවා කියනකොට ඒ කාරණාව සිදු වන තැනදිම දකින්නවා. අන්න සිහියක් පවත්නවා කියන්නේ. එතකොට ඒක වර්ග කිරීමක් කරලා නැහැ. ඒ කියන්නේ මේක රාගයක්, මේක ද්වේෂයක් ආදී වශයෙන් වර්ග කරන්න බැරි වෙනවා. ඒක දැකීමක්, ඒක දැක්මක්. ඒක ලෝකේ කාටවත් කරන්න, ඒක ලෝකේ කාටවත් කරන්න බෑ කොහොමද? දැන් ලෝකේ ඉන්න කෙනෙකුට ඒක කරන්න බෑ. සිහිය, නුවණ, වීර්ය එකතු වුණාට පස්සේ තමයි මේ කාරණය සිදුවන්නේ. අන දැන් කරන එකක් කියලාද තියෙන්නේ? දැන් තියෙනව නේද ඒක ලෝකේ කාටවත් ලෝකේ කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සිහියයි නුවණයි වීරයයි එකතු වුණාට පස්සේ ඒ කාරණා පස්සේ තමයි ඒ කාරණාව සිදුවන්නේ. ඒ නිසා ඕනම කෙනෙක් විමසනවා කියද්දී පස්සේ තමයි විමසන්නේ. දැන් පස්සේ කියනකොට අපිට කාලය වෙනසක් තියෙනවනේ. උදේ වුණ එකක් පස්සේ විමසද්දි ගත වුණ කාලය වැඩිනේ. හැබැයි ඉවලේ විමසන්නේ සිදුවීම සිදු වුණාට පස්සේ. සිදු වුණ අවස්ථාවේ විමසන්න බෑ. ඒක නම් කරන්න බැරි කමක්. ඒ අවස්ථාවේ විමසන්න ගන්න එකක් නැති වෙනවනේ. හැබැයි දකින්න පුළුවන් සිහිය නෝන වීරිය වැඩුණට පස්සේ, අන දකින්න පුළුවන් සිහිය නෝන වීරිය වැඩුණට පස්සේ, ඒක අපි මූලික වෙලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා කියනවා. ඔන්න දැන් ඔය විදිහේ පසු විමසන්නේ කියලා මාත්මයා ඉන්නේ. ඔන්න දැන් ඇතුළු මහත්තයා ආපු ප්‍රශ්නයත් එක්ක යනවා. ඔන්න ඊළඟ ප්‍රශ්නේ ඇඳෙනවා, ඇඳුත්ත හැටියට. එතකොට දකින්නවා කියන කාරණාව ඔන්න කෙනෙක් විමසද්දී අර මන් අර කලින් කිව්වේ සෝ පරිවිමංසමානෝ කියලා. මේ කෙනෙක් විමසද්දී සිදුවන තුත්කෙද සාමිනහංස කියලා. අන්න ඒකට දැන් අපි දැන් අර මුලින්ම ගත්තේ අදිත පරියාය සූත්‍රයේදී ඒවම් පස්සම් කියලා කිව්වේ මෙසේ බලද්දී. අන්න එහෙනම් ඒක මම මෙදිහත් වෙලා මම කරන දෙයක් නෙමෙයිනේ, එක කෘත්‍යයක් නේ. අනේ කෙනෙක් විමසද්දී සිදුවන කෘත්‍යද සාමිනහත කියලා කියනවා. එතකොට දකින්නවා කියන කාරණාව ඒවම් පස්සන් වික්‍රේ සුතවාරී සගමසේ දකිදි සුතවත්තාරශාකය. එතකොට දකින්නවා කියන කාරණාව කෙනෙක් විමසද්දී සිදුවන කෘත්‍යද සාමිනහත කියලා අහනවා. අන්න හරි. කෙනෙක් දැන් නිදුණු කාරණාවක් විමසද්දී මම දැන් කෙනෙක් දැන් යෙදුණු කාරණාවක් විමසද්දී දැන් වෙන්නත් පුළුවන් හිත දියුණු කෙනෙකුට විමසන්නේ නැතුව වුණා. දැන් අර වුණත් සිහිය පිට වීමෙන් දකින්නත් පුළුවන්. දැන් කෙනෙක් විමසද්දිත් අර සිහිය නෝන වීරේස් මතු වෙනවා. එහෙම නැත්නම් අපි හිතමු දියුණු මට්ටමක හිත දියුණු කෙනෙක් සෝතාපන්නවක් මට්ටමක. අන්න හිත දියුණු කෙනෙක් සිහියක් පිට වීමෙන් දකින්නත් පුළුවන්. ඒක සම්පූර්ණයෙන්ම සාධාරණ වෙන්නේ සෝතාපන්න කෙනෙකුට. එතකොට විමසන්න අලුතෙන් යන දෙයක් නෑ සෝතාපන්න කෙනෙකුට. මොකද එයා විමසපු කෙනෙක් සත්‍යඥානයෙන් යුක්තයිනේ. එයාට සිහිය පිහිටුවම ඇති. දැන් බොජ්ජංගවල පළවෙනි කාරණාව සති සම්බොජ්ජංගයනේ. එතකොට සිහිය පිහිටවීම ඇති. හැබැයි ඒකට අඳුම වශයෙන් සෝතාපන්න කෙනෙක් විය යුතුයි. එයා විමසන්න ඕන නෑ එතකොට කියලා කියනවා.
එහෙමයි.
ඔන්න එතකොට අපිට කෙනෙක් හැටියට කරන්න පුළුවන් සෝ පරිවිමංස මානෝ කියන තැන. ඒවම් පස්සන්. එහෙම නැත්නම් අර විමසීම කෙනෙක් අර මේ ප්‍රශ්නේ ඔය නිල් පාටින් තියෙන තැන ඇස්සල තියෙන කෙනෙක් විමසද්දී සිදුවෙන කෘත්‍යද සාමිත් දකින්නවා කියන්නේ. දැක්ම කියන්නේ කෙනෙක් විමසද්දී සිදුවන කෘත්‍යද කියලා අහනවා. සාමිනාක දෙන උත්තරේ අන්න හරි කියන්නේ එතනින්
ගන්නේ. සනස් ගුණත් පැහැදිලි සනස් අප්‍රමාණ වෙයි සනස්. සනස් දැන් අපි අර දේශනා අහලාලම සාමිනාහස අපිට අර අනිත්‍ය කියන කාරණාව මේ යම් කිසි විදියකට සාමිනාහස හිතේ පළපදියංගල තියෙනවනේ මේක. දැන් අර තෙල් පැහැ පහනයි තෙලයි තෙලුයි වැටියයි සිලයි එහෙම ගත්තම සායනාංශේ ඒ වගේ උපමා එහෙම අරගෙන සායනාංශ අපේ යම් රාමුවකට කොටු වෙච්ච අර පළපැද්දියම් වීමක් තියෙනවනේ සායනාංශ අනිත්‍ය කියන කාරණාව ගැන. ඒතකොට සායනාංශ මේ අර විමසීම කියන තැනටත් සාමින්වහන්ස ඒ කුත් දැන් ලෝකේ ඉන්න කෙනෙකුට කරන්න බෑ කියන කාරණාව සාධාරණ අතිශය සාධාරණයි සායනාංශ. ඒ වගේම සංඥාංශ මේ අර අපිට අර සුත්‍රයත් එක්ක අපේ ඔළුවේ තියෙන දේ සංඥාංශ ඒකයි විය යුත්තේ කියන කාරණාව දැනෙනවානේ සංඥාංශ. ඒතර ඒ දැක්මෙන්ම බලනවා කියන කාරණාවනේ සංඥාංශ පැහැදිලි කරන්න උත්සාහ කරන සංඥාංශ.
තේරුවන් සරණයි. දැන් ඇත්තට අපිට ලෝකේ අපිට ආත්ම වූවක් හැටියට තමයි හමු වෙන්නේ. නමුත් ඒ ආත්ම වූවක් හැටියට හමු වුණාට භාග්‍යතුන් වහන්සේ නිරන්තරයෙන්ම සංකතයක් නිකන් සකස් වූවක් හැටියට තමයි පෙන්වන්න වෙන්නේ. අපිට ආත්ම වූවක් හැටියට මේ විද්‍යමාන වන කාරණය භාග්‍යතුන් වහන්සේ නිරන්තරයෙන්ම පෙන්වලා තියෙන්නේ සංකත වූවක් හැටියට, සකස් වූවක් හැටියට. ඔය භූතං සකස් වූවක් සංකතං ඒත් සකස් වූවක් චේතිතං චේතනායින් නිපන් කාරණයක් හැටියට පටිච්ච සමුප්පන්න ප්‍රත්‍යයෙන් උපන් කාරණ හැටියට තමයි පෙන්වලා දෙයලා තියෙන්නේ. එතකොට ඒතර අපි එහෙම භාග්‍යතුන් වහන්සේ අපි ඒකාන්ත වශයෙන් ආත්ම වශයෙන් දුව සස්සත ස්ථිර වශයෙන් සාශත වශයෙන් අරගන්න කාරණාවන් වලට අර තෙල් පහන වගේ උපමා නන්දකෝවර සූත්‍රය අනුසාරයෙන් දැන් මේ නන්දකෝවර සූත්‍රය උනත් අර යොමු වෙච්ච පිරිසකට එමෙහෙනින් වහන්සේලා මෑණියන් වහන්සේලා යොමු වෙච්ච ගතියකට තමයි කියලා දෙන්නේ මේක. ඒවා ඇත්තටම අපිට ධර්මයක් කියලා දෙන්නේ ඉන්න කෙනෙක්ට යෝනිසෝ මනසිකාර උත්පාදනයක් පිණිසනේ. يعني ආත්මව හැටියට සස්සත හැටියට ශාශ්වතමය වශයෙන් ලෝකය බදාගෙන ඉන්න අපිට ඒ ඝන ඝන විදියට අරගෙන ඉන්න අපිට පහර වදින විදියටනේ කියලා දෙන්නේ. ඉතින් ඒ නිසා හිතේ පහනේ උපමා වුණත් අපිට අර මේ ඝනට දැන් ඒක උපමාවක් හැටියට අපේ ජීවිතයේ උපමා අපේ උපමේ යන ජීවිත අත්දැකීම් වලදී නිරතුරුවම ඒක මෙන්න මේකයි කියලා ආදේශයක් කරන්න යනකොටත් වඩා අපිට මූලික වශයෙන් අර දැන් මෙතනදි කියනෝනේ සිහිය බලවත් පිහිටපු කෙනෙකුට ඉක්මනට එන්න පුළුවන් කියලා. එයා මොකද දැක්මකින් සත්‍ය ඥානකින් යුක්තයිනේ. එයාට ඉක්මනට සිහියක් පිහිටවල එන්න පුළුවන්. නමුත් අපිට මූලික වශයෙන් කරන්න පුළුවන් කාරණේ තමයි ඒ උපමා ආදී දේවල් වලින් උනත් අරගෙන මේ ජීවිතේ ඝනට ගන්න ගැටියට පහරක් වදිනවා. එක විමසීමක් පැත්තකට යන්න පුළුවන්. හැබැයි සාමිනාන්සේ අපිට කියලා දීලා තියෙනවා නේද අචරමහත්මිය විතර්කයක් හැටියට උනත් අපිට සිහියක් පවත්වන්න යන්න හේතුව මොකද ගුරුවරයෙක් ළඟ ඉන්න නිසා කියලා. ඒ නිසා අපිට ඔය දෙකම කරන්න පුළුවන්. පළවෙනි කාරණේ අපිට තෙල් පහනේ උපමාවාදී වශයෙන් අපිට විචක්ෂණයක් විමසීමක් පැත්තකට යන්නත් පුළුවන්. ඒකත් වටිනවා. හැබැයි මේ විමසීමත් එක්ක අපි යම් ගැටහීමක් වේද අපි දැක්මක භාවිතය කියන එක පොඩ්ඩක්කට අමතක කරලා විතර්ක මාත්‍රයකින් හරි ඒකේ යම් වැටහීම් ස්වභාවයකින් හරි භාවිතයකට යන්න ළඟ ගුරුවරයෙක් ඉන්න නිසා. මොකද අපිට වැරදුණොත් පෙන්වන්න ඉන්නවනේ ගුරුවරයෙක්. ඒ නිසා ඒ විදි දෙකටම අපිට යන්න පුළුවන්.
අවසර ස්වාමීන් වහන්සේ මේක කියනකොට අර මතක් වුණා ස්වාමීන් වහන්සේත් කලින් කියලා තියෙනවා. දැන් අර දැන් අපි විමතගෙන යද්දී සමහර තැන් වල අපි අහන දේශනත් එක්ක ඇවිල්ලා අපිට අර අචර මාත්‍ය කිව්වා වගේ අර යම් යම් වැටහීම් ස්වභාවයෙන් එනවනේ කාරණා යන්නේ. එතකොට දැන් ඒ වැටහීම වුණත් භාවිතා කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඒ වැටහීම භාවිතා කරන්න ඕනේ. හැබැයි අර හිත මේව සත්‍යං අඤ්ඤං මොකමඤ්ඤං කියලා වගේ අර ඒකම තමයි හරි ඒකම තමයි එතන නිවන කියලා බැසගන්නේ නැති ස්වභාවයකින් ඒ වැටහීම ජීවිතේ භාවිතා කරන්න කියන එකක් මම අහලා තියෙනවා ඔය කලින් සාකච්ඡාවලදී. එහෙම. එතකොට අර ඒකත් එක්කම අපි යන්න ඕන යම් දවසක අර ඒ එතන ඕපන් තියාගෙන අර එතනින් ඒකයි හරිම එක කියලා බැස ගන්න නැති ස්වභාවයක. එහෙම එකකුත් මට මතක් වුණා මේ කියනකොට ස්වාමීන්
වහන්සේ. ඇත්තටම ඕවා මේක හිමුම තමයි. දැන් අපි දැන් අපි ඒක නිකන් උපමාවක් හැටියට වගේ ගත්තොත් දැන් අපේ ෆෝන් එකේ ඩේටා තියෙනවා, බැටරි චාර්ජ් වෙලා තියෙනවනේ, ඊට පස්සේ දුර ගමනක් යන්නත් තියෙනවනේ, ඇප් එකත් ඔන් එකේ තියෙනවනම් අපි ඇප් එක ඔන් එකේ තියාගෙන මේ අපි නතර වෙලා ඉඳලා හරියන්නේ නේ. අපි ඇප් එකේ අපි නන්නාඳුනන තැනකට යන්න නම් ඇප් එක උපකාර වෙන්නේ ගමනාන්තයේ පිණිසනේ. ඉතින් ඒ නිසා අපි යන්න ඕන. ඉතින් අර ඒ කියන්නේ ඒ අපිට යම් මට්ටමකටද වැටහින් සාගත ස්වභාවයක් තියෙන්නේ ඒක භාවිත කරන්න ඕන. මොකද අපිට කියන්නේ අපිට දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනනේ අත්තිපුරිස විරියන්, අත්තිපුරිස බලන්, අත්තිපුරිස කාම, පුරුෂයෙකුට කියලා වීරයක් තියෙනවනේ. අපි දැන් කියන්නේ දැන් ඒක ලොකු සයිනාන්සේ දෙන උපමාවකින්ම ගත්තොතින් හරි, අපි සැබෑ ගුරුවරයෙකින් නිර්වද්‍යම අඳුත් නැතුව වැඩක් වැඩිත් නැතුව වෙනස් කරනකොට නිර්වද්‍යම අපි ගානක් නම් ඒ ගාන උගන්නන ගුරුවරයාට අනුගත වෙලා හරියටම ඉගෙන ගන්න ඕන කියන දේ සූත්‍ර ඒ පැහැදිලි කරන ගාන විසඳීමට අවශ්‍ය වෙන සූත්‍රය කටපාඩම් කරගන්නත් ඕන. ඒ වගේම අපි විභාගයට වාඩි වෙන්නත් ඕන. අපි ගාන හදන්න වාඩි ගාන හදන්නත් ඕන. එතෙන්දී ප්‍රශ්නේ තියෙන ගුරුවරයාගේ පැත්තේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ මටනේ. ප්‍රශ්නේ විසඳන්න ඕන ගුරුවරයා ලියලා දෙන්නේ නැහැ. උත්තර ගුරුවරයා දෙන්නේ නැහැනේ. මම තමයි ගාන හදන්න ඕන. මම තමයි ඒක කරන්න ඕන. එතකොට දැන් ඒ කියන්නේ අපි ඉගෙන ගත්ත පමණින් ඊට පස්සේ මතක තබා ගත්ත පමණින් ඊට පස්සේ ඒ හැකියාවක් වේද, ඒ හැකියාව ඒ වැටහීම අපි ප්‍රායෝගිකව භාවිත කළ යුතු වෙනවා. අර රේණුකාම මතක් කළා වගේම අර ඒකාන්ත වශයෙන්ම විමෙත්තයි කියන දැනට යන්න හොඳ නැහැ. නමුත් අපි ගාන හදන්නේ ගුරුවරයා හදලා දෙන්නේ නැහැ. ගාන හදන්න වෙන්නේ මටම තමයි. හැබැයි මම ගාන හදන්න ඕන ඇසුවට අනුරූපව තමයි මේ ගාන හදන්න ඕන. ඉතින් අර ඒ නිසා එහෙම අපේ දැන් කාලාන්තරයක් තිස්සේ ධර්මයක් හැදෑරීම තුළින් සාකච්ඡා කිරීම තුළින් විමසීම තුළින් ඒ තුළින් යම් අපි විචක්ෂණයෙන් පැත්තර යන්නත් පුළුවන්. ඒ වගේම යම් වැටහීමක් වේද ඒ වැටහීම සිහියක් පිටවීම කියන කාරණාවත් අපි කළ යුතු වෙනවා. විචක්ෂණයේ පැත්තත් සිහියක් භාවිත කිරීම කියන කාරණා දෙකම අපේ ප්‍රතිපදාවට ඕනා වෙයි කියලා ඕමනා වෙනවා. ඒ අදහස ඉදිරිපත් කරපු එක වටිනවා. ඉරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ අවසරයි. මේ යර රේණුකානෝන මතක් කරපු කාරණාවත් එක්ක ස්වාමීන් වහන්සේ මට පොඩි අදහසක් මතක් වුණා. ස්වාමීන් වහන්සේ අපි අර කොච්චර දේශනාවල තියෙන ගැඹුරු කාරණා කොච්චර මේ තේරුම් නැතුව තියෙන අවස්ථාවල් අනන්තයිනේ ස්වාමීන් වහන්සේ. එතකොට අර ස්වාමීන් වහන්සේ කියන දේම ඒක එතනින් එහාට යන්නේ නැතුව ඒ තේරුම් නැති කාරණාව ඒක ඒ විදිහටම දරා ගන්නවා ස්වාමීන් වහන්සේ. කියන්නේ මීට කලින් ස්වාමීන් වහන්සේ එහෙම තිබුණ නැහැ තමන්ගේ විතර්ක එක්ක ගිහිල්ලා ඒක මෙහෙමයි මෙහෙමයි කියලා අර එහෙම ස්වභාවයක්නේ තිබුණේ ස්වාමීන් වහන්සේ. අර ස්වාමීන් වහන්සේට අනුගත වීම කියන කාරණාවත් එක්ක දහමට අනුගත වීම කියන කාරණාවත් එක්ක ස්වාමීන් වහන්සේ අපහසු කාරණාව ඒ හැටියටම දරා ගන්න උත්සාහ කරනවා ස්වාමීන් වහන්සේ දැන්. එතකොට අර කාලයත් එක්ක ස්වාමීන් වහන්සේලාගේ උපදෙස් එක්ක ඒක වැටහෙන ස්වභාවය වැඩි කියන එක සෑහෙන මේ ඒක ඇත්තටම ප්‍රත්‍යක්ෂ මේ වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ කියන්නේ දහම තේරෙනවා කියන එක නෙමෙයි ස්වාමීන් වහන්සේ, දහම තමන් තුළින් දකින්නවා කියන එක නෙමෙයි. ඒ
වගේම
එහෙමයි ස්වාමීන් වහන්සේ. තේරෙන්නේ නැති කාරණාවත් ඒ විදිහටම දරාගෙන කාලයක් තිස්සේ එහෙම ස්වාමීන් වහන්සේලාගේ දේශනා අහනකොට ඒ වැටෙන ස්වභාවය ටිකක් තීව්‍ර වෙනවා කියන එක මේ ප්‍රත්‍යක්ෂව තේරෙනවා ස්වාමීන්
වහන්සේ. ඇත්තටම ඒ අර ඒ වැටහිම් සහගත ස්වභාවය අර දේශනා තීව්‍ර වීම කියන කාරණේම දැන් අචල මහත්මයා කරන යම් ජීවන වෘත්තියක් තියෙනවනේ හැකියාවක්. ඇත්තටම අර වැටහිම් සහගත ස්වභාවය දැන් අපි ඉගෙන ගත්ත දෙයක් මේ භාවිත කරන්නේ නේද? ඉතින් අර ඒ ඉගෙන ගන්න දේ භාවිතයේ පැත්තට යද්දී ඉගෙන ගන්න දේ අර්ථයේ ඉස්මතු වෙනවා. ඒ අර ඉගෙන ගන්න දේට අර වැටහීම් සහගත භාවයේ තීව්‍රතාවයට තවත් උදව් වෙනවා. වැටහීම් සහගත භාවයේ තීව්‍රතාවය ප්‍රායෝගිකත්වයට උදව් වෙනවා. කියන්නේ ඇත්ත එකට එකක් එකට එකක් මේ උපකාරශීලී නේද? දිට්ඨියා සුප්පටිවිද්ධා වීමත් එක තමයි යෝනිසෝ මානසික කාර්ය පැත්තට මේ උපකාර වෙන්නේ නේ. يعني අර මේ මොකද ආර්ථික පරීක්ෂණයේ පැත්තට උපකාර වෙන දැන් අර අපි යම් යම් දහම් කාරණා සුපැහැදිලි කරගන්නදී ඒ යම් සුපැහැදිලි වීම වේද ඒක ආර්ථික පරීක්ෂණයේ පැත්තකට ජීවිතය කියන්නේ අපේ ජීවිතයේ ඉදිරියේදී ආර්ථික පරීක්ෂණයේ පැත්තකට ඒ වැටහිම් සහගත ස්වභාවය භාවිත කරන පැත්තට යොදා ගන්නෙ ගොඩක් මේ අර්ථ සම්පන්නයි වැටහිම් තීව්‍ර වෙනවා භාවිතයත් එක්ක ප්‍රායෝගික භාවිතය එක්ක වැටහිමට අදාළව තව තවත් අර අක්මූල් සිසාරා තව තවත් මේ කියන කාරණේට එකට එකක් හරි උපකාරශීලීත්වයක් වෙනවා. ඉතින් අර එතෙන්දී ඒ උපකාර අර රේණුකානුල මතක් කරා වගේ අර කලින් මතක් කළේ ඒ වගේ අපිට ගුරුවරයෙක් ඉන්න නිසා අපි ඒකාන්ත භාවයකට යන්නේ. නමුත් භාවිතයක් පැත්තට යෑම සිද්ධ කරන්න ඕන. ඉතින් අපේ දෛනික ජීවිතයේ දවසකට දෛනික ජීවිතයේ දෙද්දි හරි සක්මුණකදී හරි පරයන්කයකදී හරි මොකද කියන්නේ ඉරියව්ව අදාළ වෙන්නේ නැහැ. වින් දැන් අර පිටිපාත පරිසුද්ධ සූත්‍රයේ කාලයක් වින් කර ගැනීමක් වගේ කියනවනේ. ඉතින් අර ඒ නිසා පටන් ගැනීම විනාඩි 5ද කමක් නෑ. විනාඩි 5ක් 5ද කමක් නෑ. ඒක ඊළඟ දවසේ විනාඩි 6ක් වෙන්න පුළුවන්. ඊළඟ දවසේ විනාඩි 7ක් වෙන්න පුළුවන්. ඒක ඊට පස්සේ අර වෙලාවක් වින් කරගෙන අපිට පුළුවන් නම් දෛනික ජීවිතයේ යම් කාලයක් මේකට වැය කරගන්න විඩංගු කර කියන්නේ. ඒක අර්ථ සම්පන්නයි. ඒක හරි උපකාරශීල වෙන දෛනික ජීවිතයේ අනිකොත් කටයුතු කරගෙන යද්දී ඒ කරගෙන යන කාරණාවට මේකෙන් එන ශක්තිය ගොඩක් උපකාර වෙනවා. ඒ නිසා ඒ අර අචර මහත්මයාට අර දේශනා සාමුහන්තේ දේශනා කරද්දී දේශනා තීව්‍ර වෙන වෙද්දී යම් යම් භාවිතාවලු කරන බව දන්නවා. ඉතින් ඒක එන්න එන්න භාවිතයට යොදා ගැනීම ඇත්තම අපේ අර සැනසෙල්ල පිණිස ජීවිතේ සෝපා කියන නිරාමිෂ සෝයාක් පිණිස යොමු වීමට උපකාරීත්වයක් ගන්න පුළුවන්.
සුනන්ද
මහත්තයා මම කතා කරන්නේ දැන් මේ සුනන්ද මහත්තයාගේ ප්‍රශ්නය හන්ද තිරුවන් සරණයි.
මගේ නෙමෙයි මම දැන් ගාල් මහත්තයා ඉවත් කළා ඉන්න ඇඩ්‍රස් කරා අපි තුමාට අවස්ථාව දෙන්න.
තිරුවන් සරණයි.
ගැන මටත් අත්දැකීම් කියන මොකද අර කොයි කාරණේ අපි ක්‍රමයට නොගිහින් ස්ටික්කල් යන්න ගියට ඒක අවශ්‍ය දේ වෙන්නේ නැහැ. ඒක හරි එතන ඒ කාරණේ පැහැදිලි වහන්සේ දැන් මට තියෙන එක දැන් අපි දැන් විමසීමට ලක් කරද්දී ඒකත් අතරමත් පෙසල කියපු කාරණ සම්බන්ධයක් තියෙනවා. දැන් අපි කනවා කියන කාරණේ විමසීමට ලක් කරද්දී එතන දැන් අපිට දැන් කනකොට දැන් ඉමේ පරිශය ගැන ඒ කියන්නේ දිවට දැනෙන දේ ගැන විමසන්න පුළුවන්. එතකොට කයට දැනෙන දේ ගැන විමසන්න පුළුවන්. මොකද දැන් අපි කනවා කියන කාරණේ දැනීමක් සුත් වෙනවා කයට කයටත් වෙනවා දිවට මේ රසක් වශයෙන් වෙනවා. එතකොට අපි කනවා කියලා දැන ගැනීමක් කියලත් කියන්න පුළුවන් මේ සිද්ධිය වෙන දෙයක. එතකොට කොයි කාටින් විසීම ලක් කරත් ඒ කනවා කියන කාරණයට අදාළ වෙන හින්දා කොයි පැත්තෙන් විමසීම ලක් කරත් ගැටුමක් නැහැ ස්වාමීන් වහන්සේ.
ඒකට කමක් නෑ මහත්මයා. දැන් අපිට එතෙන්දී අපිට කනවා කියන ඒ ක්‍රියාව හොයන්න යන්න පුළුවන්. ඇත්තටම ඔබතුමාල දැන් කිව්වේ අර දැන් කනවා කියනකොට දැන් අපේ රස දැනෙනවා කියන තැනින් යන්න පුළුවන්. දැනෙනවා කියන පැත්තෙන් නැත්නම් පහසක් හැටියට කයට දැනීමක් හැටියටත් ගන්න පුළුවන්. ඒ වගේම දැන් කනවා කියලා දැන ගැනීමක් තියෙනවනේ. එතකොට හොයන්නේ එක් පහස දැනෙනවා, ඊට පස්සේ රස දැනෙනවා, විඳිනවා, නැත්නම් දැනගන්නවා කියන ඒ ක්‍රියාව තමයි අපි විමසීමකට යන්නේ මහත්මයා. ඒ නිසා ඒක ගැටලු ක් වෙන්නේ නැහැ. පුළුවන්. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ මේ ලාල් මහත්මයා.
එතකොට දැන් මම මේ තව කාරණයක් විමසන අර දැන් සෑම දවසක මට ඒක දැන ගැනීම වශයෙන් විතර දැනන මේ කියන්නේ දැන් මම කතා කරනවානේ. මම කතා කරනවා කිව්වහම දැන් මට ඒක දැන් ඒක ඇත්තටම කතා කරන කියනක දැහරයට ගන්න. ඒ කියන්නේ මම එකත් හොයද්දී දැන් කතා කරන එක ස්වාමීන් වහන්සේට ඇහෙන්න කතා කරන්නත් පුළුවන්. ඒක ස්වාමීන් වහන්සේ පැත්තෙන් නම් ඇහෙනවා කියන කාරණේම සන්න පුළුවන්. එතකොට දැන් කතා කරන එක කියන්නේ කාටද කියන්නේ? දැන් තනියෙන් කතා කරත් කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ කවුරුත් නැති දැන් හලන ගහකට ගලකට කතා කරන වෙලාවල් තියෙන සමහර වෙලාවට අර ඒක ඒ කියන්නේ නිකන් ඉන්නේ කතා කරන අපි දන්නේ නැහැ නේද? සාමාන්‍යයෙන් කතා කරන නැති තවත් අවස්ථාවක් ඒක. එතකොට එතෙන්දි දැනගන්නවා කියන කාරණේ හැර දැරිස් වෙන වෙන ආකාරයකට ඒක විමසන්න පුළුවන්ද කතා කරනවා කියන එක.
ඔව් දැන් අර මේක තියෙනෝනේ මොකද්ද මේ සති සම්පජඤ්ඤේති අබ්බේදි විස්තර කරනෝනේ මහා සතිපට්ඨාන සූත්‍රයේදී අසීතේ පීතේ කායිතේ සාසිතායිතේ හොමෝම කියාගෙන ගතේටි තියෙන ඉතිනේ සුත්තේ බාසිතේ තුන්ී භාවේ අන බාසිතේ බාසිතේ කියලා කියන්නේ කතා කරන කල්හි කියන අර්ථය. කතා කරන කල්හි කතා කිරීම කියන්නේ මොකක්ද කියලා අපිට ඒ විදිහටත් අපිට සම්පජානකාරී හොති වෙන්න පුළුවන්. තුන්ී භාවේ කියන්නේ නිහඬව සිටින කල්හි සම්පජානකාරී හොති ඒක මොකක්ද කියලා විචක්ෂණයක් පැතර යන්නත් පුළුවන්. කතා කරද්දි කතා කිරීම කියන්නේ මොකක්ද කියලා සම්පජානකාරී හොති වෙන්න පුළුවන්. එතකොට තුන්හිභාවය කියන්නේ මිහිඳව සිටින කල්හි සම්පජානකාරී හොති කියන පුළුවන්. එතකොට අපිට අර අපි කලින් කතා කළා වගේ මුලාල් මහත්මිය අපිට ඒක ලැබීමක් හැටියට තමයි ආත්ම භූවක් හැටියට ලැබීමක් හැටියට තමයි එන්නේ මූලික වශයෙන්ම. මොකක්ද කියලා විමසීම පිණිස පස්සේ එකකින් යම් වැටහීමක් වේද ඒක භාවිත කරන්න පුළුවන්.
සයන්සෙකෙතන දැන් කතා කිරීම කියන එක ඇත්තටම අපි දැන ගැනීමක් වශයෙන් තමයි යන්න වෙන්නේ
නේ. දැන ගැනීමක් හැටියට විමසන්න පුළුවන්. එතකොට කතා කරන කතා කිරීම කියන එක දැනගන්නවා. එතකොට අපි විමසන්න ඕන දැනගන්නවා කියන්නේ මොකක්ද කියන එකයි.
වෙනත් ආකාරයකට බැලුවොත් ඒ කතාවකින් දැනගන්නවට අමතරව වෙන විමසීමකට ළඟ පැත්තක් තියෙනවා. ඒ කියන්නේ සමනස කියන්නේ අපි දැන් මට අහනවා ඒ ටිකට ගන්න බෑනේ කොහොමද උතන ඒ මුල පහට ඒ කියන්නේ දැන ගැනීම කියන්නේ මේ ඇසීම දැනීම ඒ කාරණාවක බැලුවාම දකින්න කියන කාරණාවට ගන්න බෑ දැන ගැනීම කියක හරි. එතකොට වෙන දැන් මම කියන අතර මේ උත්තර ඇති නවතර අපිට වෙන අවස්ථාවක් උන්ට අපි කියමු දාත් පරියය පැත්තෙන් හරි මොනවා හරි ඒ වගේ පැත්තකුත් ගන්න බැහැ නේද ඔකට? ඒ කියන්නේ උතන වෙන පැත්තක උභාන්සිට පේනවද?
ඔව් ධාතු ගැන කියනකොට මහත්මයා කියන්නේ අර තද ගතිය වැගිරෙන ගතිය වගේ කාරණා. ඔව්
ඒක නම
ගන්න බැහැ නේ. එතෙන්දී අර වඩාත් ලේසි මහත්මයා නිහඬව ඉන්නවා කියන්නේ මොකක්ද කියලා. ඒ පාදකත්වය ප්‍රමාණවත්. ඒ පාදකත්වය ඔව් ඒ පාදකත්වය පෙන්වලා දෙන්නේ අර අනිසිතෝච විහෙරති නැචකින් කිලෝකේ උපාදීයති කියන ඒ අවසානයේම තමයි කියන්නේ. නීවීම පිණිසම තමයි ඒ පාදකත්වය පෙන්වලා දීලා තියෙන්නේ. විතර වාග්‍යතුන් හන්සේ පෙන්නපු කාරණිය විතර ප්‍රමාණවත් අර ඒක ඒ කරුණ විමසන්න ප්‍රමාණවත්.
අනිත් රායින් තමයි දැන් අපි ඉස්සෙල්ල දැන් සමිනසෙන් කිව්වා දැන් අසානිත් දැන් අසානිත්‍යයි රූපය අනිත්‍යයි දැනගැනීම අනිත්‍යයි කියන කාරණය. එතන අනිත්‍යයි කියන කාරණය අර නොපීතනයි කියන අවස්ථාවද? ඒ කියන්නේ එතන අනිත්‍ය කියන්නේ නිත්‍යකට පීඨවන්න බැරි අවස්ථාව නේද ස්වාමීන් වහන්සේ? එතන අනිත්‍යයි කියලා දැන කියන්නේ අනිත් නොපීතන අවස්ථාවනේ ස්වාමීන් වහන්සේ.
අනිත්‍යය කියලා කියන්නේ නොලැබීමක්. ඒ කියන්නේ මේ කියලා ලැබීමක් ගැන කතා කරන්න බෑ. මේ කියලා ලැබෙන්නේ නැත්තම් පිහිටීමක් ගැන කතා කරන්න බෑ. ඒ කියන්නේ යමක් නොපිහිටීම ගැන කතා කරනකොට කතා කරන්නේ අනිත්‍ය කියන වචනයටත් වඩා මේ දුක්ඛ කියන වචනයත් එක්ක. යමක් අනිත්‍ය නම් ඒ දුකයිනේ. අර දුක කියනකොට අපනහිත ස්වභාවය, නොපිහිටෙන ස්වභාවයක් එක්ක. කියන්නේ මොකද්ද අනිත්‍යයි කියන වචනයටත් වඩා නොපිහිටීම කියන වචනේ වඩාත් සමීපස්ත දුක කියන වචනයත් එක්ක. දුකේ කෘත්‍යයත් එක්කයි මේ දුකේ කෘත්‍යයත් එක තමයි නොපිහිටීම ගැන කතා කරන්න වඩාම ළඟ කාරණේ හැටියට ගන්න පුළුවන් වෙන්නේ.
එතකොට මම ඉස්සෙල්ලා මොකද්ද කියන්නේ අනිත්‍ය කියන කාරණේට වඩාත් සූත්‍ර වචන මොකක්ද?
ඒ කියන්නේ නොලැබීම කියන අදහස.
අනිත්‍ය දුක්ඛනාත්ම කියන කාරණේක මුල කියන දුක කියන කාරණේ නොපීඨම කියන කාරණේ දකින්න එක.
අනිත්‍ය දුක්ඛනාත්ම අනිත්‍ය දුක්ඛනාත්ම
කියන අනිත්‍ය කියන කාරණේ දැක්කට පස්සේ ඒ දුක කාරණා දෙකට යන්න. එතකොට ඒ දුක්ඛ කියන කාරණේ වෙන්නේ අතන අනිත්‍යින් කාරණේ නොලැබීම රකින්න ඕනේ. අතන ඊළඟට කාරණා ටික ඉච්චට එතන නොපීඨීම තමයි එතන දුක්ඛ කියන කාරණේට අයිති
වෙන්නේ. ඔය යද නිච්ඡන් තන් දුක්ඛන් කියලා කියනවනේ. යමක් අනිත්‍ය නම් ඒ දුකයි. යමක් දුකයි නම් යද නැත්නම් යමක් දුකයි නම් තද නැත්නම් ඒ අනත්මයි කියලා කියනවනේ ඒ පාටේ. ඉතින් අර ඒ නිසා මේක අර පියවරකට පස්සේ පියවරක් කියන කාරණය එක කතා නොවන බව උතුමා අපි කවුරු
හැදින්නේ
ඒ කාරණයක්නේ. ඉතින් අර අනිච්ච සංඤිනෝ අනිච්ච සංඤාව යුක්ත කෙනා අනාත්මේ පිහිටනවා කියලත් මේකේ සූත්‍රයේ කියන පුජ්ජලේ පුජ්ජල පරියායක් එක කියනවා අනිච්ච සංඤිනෝ කියලා. ඉතින් ඒ නිසා මේ අනාත්මේ පිහිටනවා කියන එක සංකාති පිහිටනවා කියලා කියනවනේ. ඉතින් අර ඒ නිසා මේ අර ඒක පෙන්නන විදිය තමයි ක්‍රම තමයි සංස්කාරات එක්ක අනිත්‍ය දුක්ඛ පෙන්නනවා. ධම්ම කියන ලක්ෂණයත් එක තමයි මේ අනාත්ම පෙන්නලා දෙන්නේ. තේරුම් සරණයි.
රූපේ දැන ගැනීම කියන කාරණේ පෙනීම කියන අපි ගන්න. ඒතර සවිනාස එතන ඇස රූපේ දැන ගැනීම කියන කාරණය ද අපි මේ ඇතිකල්ලි මේ වෙයි කියන කාරණේ අර ඒ තුනම කැටි කරලා ගත්තහමද මේ කියලා කියන්නේ. එතකොට ඒ කියන්නේ එතන වෙන වෙනම ගන්නේ නැතුව ඒ කියන්නේ පෙනීම වෙන්නේ මේ තුන කැටි කරලා ගත්තහම ඒ කියන්නේ පරිසම්පන්නන අවස්ථාව ඒ එතන කැටි කළ ගැනීමද මේ කියලා ගන්න මේ අර පටිසම්පන්න ධර්මතාවයේ තියෙනකොට මේ ඇති කල්හි මේ වෙයි කියන
මේ ඇති කල්හි මේ වෙයි කියන මේ ඇති කල්හි මේ වෙයි පෙන්දලා දෙන්නේ පටිච්ච සමුපාදයේදී අංග ටික පෙන්ගෙන යනකොටනේ. දැන් මේ මේ ආයත මෙතෙන්දී සලායතනම් කියලා පෙන්නකොට වෙන දැන් මේ පටිච්ච සමුප්පාදය පෙන්නකොට පෙන්වන්නේ දෙකක්. මේ ඇති කලි මේ වේ කියනකොට සලායතන පත්‍ය පස්සෝ අන්න එතකොට තමයි පටිච්ච සමුප්පාදය පෙන්වන්නේ. පටිච්ච සමුප්පාදය මේ ඇති කලි මේ වේ කියලා මෙසේ මේ ඇති කලි මේ වේ පෙන්වන්නේ සලායතන පත්‍ය පස්සෝ කියන තැනදී. පස්සේ සලායතන විතරක් පෙන්වනවා නම් පටිච්ච සමුප්පාදයේ හැටියට නෙවෙයි පටිච්ච සමුප්පන්න ධර්ම හැටියට පෙන්වනවා. ඊට පස්සේ දැන් දැන් සලායතනය වෙනම පෙන්වනෝනේ චක්කුස් මොකද්ද චක්කායතනං කියලා සෝතායතනං ගානායතනං ජීවායතනං එහෙම පෙන්වන්නේ විභංගය පෙන්වද්දි විභංග කරලා පෙන්වද්දි එතකොට විභංගය වෙනයි පටිච්ච සමුප්පාද පන්නය වේ පන්න ධර්මය වෙනයි පටිච්ච සමුප්පාදය වෙනයි එතකොට අර මේ ඇති කලී මේ වේ කියලා පෙන්වලා දෙන්නේ මෙසේ මේ ඇති කලී මේ වේ කියලා පෙන්වන්නේ සලායතන පත්‍ය පස්සෝ කියන තැනදී සූත්‍රයේ අර විදිහට නේද මේ තියෙන්නේ දැන් සලායතන පත්‍ය පස්සෝ කියන තැනින්නේ පටිච්ච සමුප්පාද ඔය පත්‍ය පටිච්චපන සූත්‍රේ පෙන්නලා දීලා තියෙන්නේ
හරි දෙකෙන් අපි දැන් දෙක දැන් පරිසම්පන්න බව වාගේ පරිසම්පන්න තමයි පරිසම්පන්න බව
කාටද
කල්පනා කරන්න හදන එක හරි
ඒක තමයි ඒක ඒක මොකද මේ අර දැක්මක භාවිතය ඒකදනේ කතා කරන වෙන්නේ
ගින්න කියන කාරණේදී ඔබ වහන්සේ වළං කරා අර රාග ද්වේෂ මෝහ කියන කාරණේ. එතන කියන කාරණේයි අවිද්‍යාව කියන කාරණේ දෙකම එකක්ද එහෙම නැත්නම් ඒ දෙකේ වෙනසක් තියෙනවද ඒක? සාමාන්‍ය අපි භාවිතයේදී ලෝකේ භාවිතයේදී ඔතන කියන කාරණාවක් ඔතන රාග ද්වේෂ මොහ කියන කාරණේ අපි ලෝක භාවිතයක් ඉදින් සවිලයන් කතා කරන දෙයක් නේ. එතන මොහ කියන කාරණේම අවිද්‍යාව දෙක නොදැනීම නොදන්නා බව ඒ වගේ කාරණයක්ද කියන කාරණේ සවිනාස අවිද්‍යාව කියන කාරණා සම්බන්ධයක් තියෙනවද ඒකමද?
මොහ කිය එක අර්ථයකින් ගන්න පුළුවන් අවිද්‍යාවයි මේ එක අර්ථයකින් ගන්න පුළුවන් අවිද්‍යාවයි මෝහයයි සමානාර්ථයෙන් ගන්න පුළුවන් මේ සමහර වෙලාවට දැන් කියනවා දැන් වීත මෝහං චිත්තං කියනෝනේ දැන් වීත මෝහ උනා කියලා දැන් ලෝකයේ තුල ඉන්නෝනේ වීත රාග වීත දෝෂ වීත මෝහ කියලා නේද ඒතොර ඒ ලෝකේ ශ්‍රේෂ්ඨ උත්මේ විත රාග විත දෝෂ විත මෝහ කියන මට්ටමින් ඉන්නවනේ හැබැයි විත මෝහ වූ පමණින් අවිද්‍යාව දුරු කරලා නෑ එතකොට මතක විදියට චූඩ සීහනාර සූත්‍රයේ එහෙම කියනවා මේ විත මෝහයත් ඉන්නවා හැබැයි ඒත් පළවෙනි මේ ශ්‍රමණයක් නෑ දෙවෙනි ශ්‍රමණයක් නෑ තුන්වෙනි ශ්‍රමණයක් නෑ කියලා මේ චූර සිහනාද සූත්‍රයේදී පැහැදිලි කරනෝනේ දැන් එතකොට ඔය කියන්නේ සමහර අය ඉන්නෝ කියලා කියනෝනේ සාපනාවසෝ සමෝහසෝ උදාහ වීතමෝ අස්සතේ ඔය විදිහට කියාගෙන මේ තොරුත් මේ සූත්‍රය පැහැදිලි කරගෙන එනවනේ ඉතින් අර ඒ නිසා දැන් ලෝකයේ තුල අර වීතමෝහං චිත්තං වීතමෝහං චිත්තන්ති පජානාති කියලානේ මේ පෙන්නනවානේ මේ සතිපට්ඨාන සූත්‍රයේදී විතමෝහසිතක් කියලා පජනාති කෘත්‍යයක් පෙන්නනවානේ. ඉතින් ඒ නිසා මේ දැන් දැන් අර සාමාන්‍යයෙන් ව්‍යවහාරේ කියනකොට අවිද්‍යාවයි මෝහයයි කියන දෙක සාමාන්‍ය අර්ථයෙන් ගන්න පුළුවන්. මේ මෝහය නිසාය මෙහෙම වෙන්නේ අවිද්‍යාව නිසාය මෙහෙම වෙන්නේ කියලා. හැබැයි අර දැන් මේ අද ලෝකයේ තුල ඉන්න පුළුවන් උත්තම අය විතරාග විත දෝෂ විත මොහ අය හැබැයි එහෙම වුණා කියලා ඒ අය එතර වුණා කියලා කියන්නත් බෑ. නමුත් දැන් අර චිත්තෙන් සරාග වීතමෝහං චිත්තං වීතමෝහං චිත්තන්ති පජානාති කුත්තේකුත් පෙන්නනවනේ. අන්න එතෙන්දී ඒ පැත්තෙන් ගත්තොත් කරුණු දෙකක් හැටියට තමයි ඒ විදිහට ගත්තොත් ඒ සන්දර්භයක් දැක්කොත් හැටියට පද දෙකක් හැටියට ගන්න පුළුවන්. පොඩක් අර ශ්‍රවණ ඇහෙන එකේ පොඩි මේ අඩුයි පොඩ්ඩක් පැහැදිලි අඩුකමක් තියෙනවා ඇහෙන කාර. ඔබතුමා කියන කාරණේ පැහැදිලිව ඇහෙනවා අඩුයි. ඔව්
සමිනාස, දැන් එතන මෝහය කියන කාරණාව ලෝකයේ පැත්තෙන් බලලා ඒ පොඩි කෙටි විග්‍රහ කර සමිනාස කොයි වගේද කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මොකක්දින් කවිද්‍යාපත්ත විද්‍යාව කියන එක වෙනම කාරණයක්. දැන් මොහොය කියන එක ලෝකාර්ථයෙන් දකීට විග්‍රහ කිරීමක් කරගන්න.
මෝහය කියන කාරණය ඇතරම මේ කියන්නේ මෝහය කියලා කියනකොට මාත්මයද ලෝකයේ පැත්තෙන් ගන්නකොට මේ ඇත්ත නොදකීම කියන තැනින්ම තමයි ගන්න. ඒ කියන්නේ ජීවිතේ කියන්නේ යථාර්ථයේ යථාර්ථයක් හැටියට නොදක ඒ තුළ කියන්නේ එල්බගෙන ඉන්න කමටම මේ තමයි කියන වෙන්නේ මේ මෝහයෙන් යුක්තයි කියලා ලෝකයේ පැත්තෙන්. හැබැයි මේ ඒ අය මෝහයෙන් යුක්තයි කියලාවත් ඉතින් මේ දැන් බාහිරින් විග්‍රහ කරන්න පුළුවන් එහෙම තමයි. දැන් අර අපි කියනෝයි දැන් අර මෝහ සම්බන්ධනෝ ලෝකෝ, අර උදේන සූත්‍රයේ කියනෝනේ මෝහ සම්බන්ධනෝ ලෝකෝ, ලෝකයා මෝහයත් එක්ක බැඳිලා ඉන්නවා කියලා කියනවා. බබ්බ රූපෝ දිස්සති, අන්න ලෝකයා මෝහය. දැන් මෝහය කියන වචනේ දැක් එක ගන්න නිසා මෝහ සම්බන්ධනෝ ලෝකෝ, ලෝකයා මෝහයත් එක්කමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. බබ්බ රූපෝ දිස්සති, භව්‍ය ස්වරූපයෙන්ම තමයි දකිති. කියන්නේ තියෙනවා කියලාමයි ගන්නෙ, ඇත කියලාමයි ගන්නෙ. ඇත කියන එකම තමයි වෙන විදිහකට පස්සේ නැහැ කියන්නේ. ඇත නැහැ කියන එකත් ඇත කියන එකේම තමයි පැති ගඩක්නේ. මෝහ සම්බන්ධනෝ ලෝක, ලෝකය මෝහයත් එක්ක බැඳුනට පස්සේ බබ්බ රූපෝ දිස්සති, තියෙනවා කියලාමයි ගන්නෙ. උපදි සම්බන්ධනෝ බාලෝ, අන්න එතකොට මෝහයෙන් බැඳිච්ච ලෝකයාට ලැබීමක්මයි නිතරම වෙන්නේ. උපදි කියන්නේ ලැබීමක්, එක පිහිටලා ඉන්න පුළුවන් ග්‍රවුන්ඩ් එකක්, පිහිටලා ඉන්න පදනමක් තියෙනවා යාට, පසුබිමක් ශේෂ්ත්‍රයක් තියෙනවා. උපදි සම්බන්ධනෝ බාලෝ, ඔන්න බාල ගතියකුත් තියෙනවා. ඒතර යම්කිසි ලැබීමක් එක්කම ඉන්න මෝහයෙන් බැඳිච්ච, මෝහයෙන් බැඳිච්ච අවස්ථාවකදී යම් ලැබීමක් එක්කත් යුක්තයි උපදි සම්බන්ධනෝ බාලෝ. ඒ වගේම බාල කෙනෙක් ඇතුළේ තමසා පරිවාරක අන්න ආත්පසින් මෙයා අන්ධකාරයෙන් වැහිලා ඉන්නේ. අන්ධකාරයට මෝහය අන්ධකාරයක් කිසිදු දෙයක් පේන්නේ නැහැ යාට. ඒ කියන්නේ යාට පේන්නෙම නැහැ. සස්සතුවිය කායති, එයාගේ වැටහීම වෙන්නෙම සාශ්‍රතයක්, සාශ්‍රතයක් ස්ථිර දෙයක් ඇතුළේ තමයි යාට වැටහීම තියෙන්නේ. සස්සතුවිය කායති, ස්ථිර ඇතුළේ තමයි අරගෙන. හැබැයි කවුරු හරි පස්සතෝ නැති කිංචන දක්න හුට කියන්නේ දකිද්දි තමයි සාශ්‍රිත බවක් නොයෙදෙන්නේ. කිසිමක් නැහැ කියන තැනට එන්න වෙන්නේ. දැන් අර මේ ඉතින් අර ඒ නිසා මේ අර චූලසීහනාද සූත්‍රයේ කියනවා. දැන් අර අර කලින් කියපු කාරණා ඇතික මොහ, දැන් ලෝකයේ ඉන්න අය මෝහය දුරු කරලා විත මොහි වූ අය ඉන්නවා. නමුත් ඒ කිසිදු ශාසනයක පළවෙනි ශ්‍රාවකයක් දෙවෙනි තුන්වෙනි ශ්‍රාවකයක් නැහැ කියලා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ.
අවිද්‍යාවත් කියන අතර බොහොම සියුම් වෙනසක් තියෙන්නේ නේද? අතර රැවටෙන එක රැවටෙනවා මොහය විතරක් කරහම අවිද්‍යාව දුරු නොකර
මෝහය වේවා අවිද්‍යාව වේවා මේ දුරුවීමට ඉතින් අර අපේ අර ජීවිත විචක්ෂණය කිරීමේ වැඩපිළිවෙල බාහිරකට අනුගතයක් එක්ක සිදුවීම තුළින් තමයි මෝහය වේවා දුරු වෙන්නේ අර්ථාලිකවම සහ අවිද්‍යාව දුරු වීම සිද්ධ වෙන්නේ. තෙරුවන් සරණයි.
ඊළඟ සරණයි. ඔව් කාටරි ප්‍රොස්පෙක්ට් එක කියලා දෙමු කරන්න. ඔව් ඊළඟ ප්‍රොස්පෙක්ට් එක තමයි අතට විමා කරමු. සෝරි නෝ සිත ප්‍රශ්න එකක් දෙන්න නිසා. බෑ නංගා. දවසර අපි විමා කරමු. සෑම දිනම ධර්ම ශ්‍රවණය ධර්ම සාකච්ඡා කිරීමෙන් ධර්මයට යොමු වීමෙන් උපයාගත් ඒ සියලු කුසල් ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරමු. නිතික නොරගේ තිර ජීවනයේ ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ස්වාමීන් වහන්සේගේ දෙමෝපියන්ට ගුරු අධ්‍යාපනවරුන්ට ඒ සෑම දිනකටමත් අනුමෝදන් කරමින් අපි සෑම දිනකටමත් නිතික නොරගේ තිර ජීවනයේ සහ අවසානයේ නිර්වාණ භෝධි සඳහා මේ කුසල් හේතු වේවා ප්‍රාර්ථනා කරමින්
තිරුවන් සරණයි. මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා අදහස් කුමාරු කරගත්ත ශ්‍රවණය කළ සම්බන්ධීකරණය කරන මේ හැම දෙනාටම එවගේම මේ කටයුත්තදී මූලික වශයෙන්ම ආරම්භ කරේ අපේ පොගලගේ මහත්මයා එතුමටත් මේකේ සම්බන්ධීකරණය කරන සුනන්ද මහත්මයාටත් සම්බන්ධ වෙලා අදහස දක්වන ප්‍රශ්න නගන ශ්‍රවණය කරන සෑම සියලු දෙනාටම ජීවිතයේ අප්‍රමාදීත්වයේ ඉස්මතු වේවා. විමසීම සිහිය පැවැත්වීම මේ දේවල් වලට උත්සුකත්වය නිරතුරුව ලැබේවා. ඒ වගේම අපේ ජීවිතයේ යම් ඇසීම තුළින් ශ්‍රවණය කිරීම තුළින් විමසීම තුළින් යම් වැටහීමක් වේද එය විචක්ෂණ එය භාවිතයට ගැනීමට මේ පුණ්‍ය ශක්තියෙන් උපකාර වේවා. ධර්මාවබෝධය පිණිස මේ පුණ්‍ය ශක්තියෙන් උපනිශ්‍රය වේවා. උතුම් ගුරුවරයාණන් වහන්සේට ලෝකවාසී සියලුම පැවිදි උතුමන් වහන්සේලාට ධර්ම මාර්ගයේ ගමන් කරන සෑම සුර දිනකටම සියලු සත්‍යයන්ට සැනසුම නිවීම පිණිස මේ පුණ්‍ය ශක්තියෙන් උපකාර වේවා කියලා මෙත් සිටින් මේ කටයුත්ත අදට අවසන් කරමු. තිරුවන් සරණයි.
සත්සාදු තිරුවන් සරණයි.
තිරුවන් සරණයි
සර්.